ඒක පස්සේ තමයි ගියේ. ඒක තමයි අපි දැන් හොයන්නේ. එතකොට ඉතින් ඇත්තටම මේ අපිට දැන් අද කරන සංග්‍රහාන්ත ටික ගත්තාම ඒකට අභිධර්මයේ අපිට ඇත්තම නියම හරය හදහැරීමට තියෙන පෙරහුරුවක් විතර කොටස් ටික ඉගෙන ගන්න එක විතරයි. ඉතින් වටිනාම ටික තියෙන්නේ අභිධර්මයේ පෙර පොත්. ඒ වගේ හරියට පෙළ පොත් ටික ධම්මසංගමයේ විභංගය ඊට පස්සේ ධාතුකතාව ඊට පස්සේ යමකය කියන මේවා පැහැදිලි දෙකන ගත්තාම සූත්‍ර පිළිබඳව තා පිරිසුදු පැහැදිලි අර්ථයක් ගන්නවා. කිසිම භූමියකට කාලයකට පුද්ගලයකට ඒ වගේ අර්ථවලට බුදුරජාණන් දේශනා කරන එක එක පුද්ගලයන් බලන භූමි ස්වභාවයන් බලන ඒ පුද්ගලයාගේ කුදුස්තිය ඉන්ද්‍රිය ස්වභාවයන් බලන එතකොට දැන් අර සූත්‍රවල එක එක විදිහට කියනකොට ඒ සූත්‍රවල අර්ථ ඒවට හානි නොවන මේ කියලා කියන්නේ මේ අදහස කියලා අදහසින් ඒවායේ පටල ගන්න නැතුව අර්ථ ගන්න පුළුවන්. එතකොට දැන් අපිට වටිනාම කොටස් චතුරාර්ය සත්‍ය ඊට පස්සේ පටිච්චසමුප්පාද ඊට පස්සේ ස්කන්ධ ධාතු ආයතන කියන මේවා අපේ දහම් හදවත. එතකොට මේ දහම් හදවත කියන එකට පිරිසුදු ආර්ථය ඊට පස්සේ මේවා න්‍යායන් වලට කඩනවනේ න්‍යායන් වලට බෙදන. එතකොට ඒ වගේ පිරිසුදු අර්ථය මොකක්ද කියන එක හොඳට පැහැදිලි කරලා බෙදලා පෙන්නන ධර්ම සංගමය ඊට පස්සේ ගොඩාක් පෙන්නන්නේ යමක සත්‍ය යමක කණ්ඩ යමක ආයතන යමක ගත්තම මේ වගේ හොඳට ඉස්සරෝම පෙන්නන ස්කන්ධ ටික අරගෙන ස්කන්ධ පිරිසුදු කරනවා. ඊට පස්සේ රූපස්කන්ධය කියන්නේ හරියටම කොතෙන්ද රූපේ කියපු පමණකින් ඒක රූපස්කන්ධය වෙනවා. ඒතොර රූපස්කන්ධය කියන්නේ කොතෙන්ද? ඊට පස්සේ ඒවා ඒ භූමියවල ඇති වෙන හැටි. ඊට පස්සේ ඒ පුද්ගලයන්ට බලපාන රූපස්කන්ධය යම් කුට වේදනාස්කන්ධය සුදුනුතුඹ රූපස්කන්ධය උපදින යම් තැනක වේදනාස්කන්ධය තියෙනවා මෙතන රූපස්කන්ධය තියෙනවා. යමෙක් රූපේ පිරිසින් දැක්කොත් ඔහු වේදනාස්කන්ධය පිළිගෙන ගන්නවා. එතකොට රූපේ ස්කන්ධ වේ අනිත්‍යවත් ස්කන්ධ වෙනවාද කියලා වගේ මේ වගේ එහාට මෙහාට කර කර අහනවා. ඊට පස්සේ යමෙකුට දැන් ඊට පස්සේ ආයෙන යමෙකුට රූප ස්කන්ධයේ ඉපදුනා නම් උට වේදනා ස්කන්ධයේ උපදින් නේද අනාගත යමෙකුට රූප ස්කන්ධයේ ඉපදිලා නම් උට වේදනා ස්කන්ධයේ උපදිනවද කියලා තුන් කාලේ කඩලා මේ වගේ අර ස්කන්ධ ටික තුන් කාලෙක පිරිසිදු කරලා ඒව පිරිසිදු කරනවා. ඊට පස්සේ පරිඥාවාරය කියලා මේවා පිරිසිදු දකින්න ආකාරය ඒ වගේ පැහැදිලි වෙනවා. තත් සත්‍යයම තේරුම් ඒවත් ඒ සත්‍යයම ඊට පස්සේ සත්‍ය විභංගයේ පරිසංසල විභංග ප්‍රකරණය සත්‍ය විභංගය සත්‍ය විභංගය නෙවෙයි සත්‍ය විභංගය
චතුරාර්ය
සත්‍ය එන්නනෝ ලක්ෂණය අභිධර්මයේ සිත් ටික ගත්තාම සිත් 89 කුසල විපාක ක්‍රියා මේ සිත් ටික ඒකේ සත්‍ය වලට දාලා එන්න. එතකොට සමුදේ සත්‍ය කියවහම මේ සමුදේ සත්‍යයට අයිති සිත් මන දුක සත්‍යයට අයිති සිත් මන සත්‍යයට අයිති සිත් මන කියන්නේ චතුරාර්ය සත්‍යයට දාලා ඒකෙන් වෙන්නේ නැහැ හා මේ සත්‍යයට දාන්න පුළුවන් මේවා ඇත්තම කුසල කුසලයෙන් ඇතමක් සමුදේ සත්‍යයට දානවා. ඊට පස්සේ ඇතම් මේවා කුසල දුක්ඛ සත්‍යයට දානවා. ඉතින් මේ විදිහට දාලා අහුම දාලා පිරිසුදුම දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියලා මේ වගේ ලක්ෂණට ලින්ක් කර කර මේවා
පෙන්නනවා. ඒ යමකෝග්ගේ පෙන්නවා දුකයි දුක්ඛ සත්‍යයි වෙනස.
වෙනස. ඔව්. දුක්ඛ සත්‍යන්ති දුක්ඛ සත්‍යං දුක්ඛන්ති කියලා දුක්ඛය දුක්ඛ සත්‍යයම දුක්ඛ සත්‍ය දුක්ඛ වෙනවා
නේද.
ඒ විදිහට ඒකවල මාර්ගයේ කියපෝණින් එක මාර්ග සත්‍ය වෙනවා කියලා ඒ වගේ බෙදීම් ටික පුත් කරනවා යමක සත්‍ය යමක. එතකොට ඒ වගේ එතකොට දැන් ධම්ම සංගණය ගත්තාම රූප කාණ්ඩේ රූපය පිළිබඳ ලොකු විස්තරයක් කරනවා. අනිත් වේදනා සංඥා සංකාර පිළිබඳව විභංගයෙන් විස්තර කරනවා, ලොකු විස්තර කරනවා. ඊට පස්සේ ඉතින් ඒ සත්‍ය ස්කන්ධ ධාතු ගත්තාම ඒව කුසලයේ පෙද්ද අකුසලයේ පෙද්ද අව්‍යාක පෙද්ද පෙද්ද. ඊට පස්සේ කාමාවච රූපාවච අරූපාවච වශයෙන් මේවල් මේ සම්ප්‍රයුක්ත වශයෙන් කෙලෙස් වශයෙන් ඒ වගේ දක්ෂණට බෙද ලබේ නැහැ.
ඒකේ සංඥා ප්‍රකරණය ක්‍රියාසිට ගැන එහෙම මේ සඳහනක් තියනවාද මේ රහතන් වහන්සේට ක්‍රියාසිට කියන කතාව
තියෙනවා.
ඒක
කියන්නේ ඒ වගේ පဋාණේ තියෙනවා පැහැදිලිවම. ඔය පဋාණේ තියෙන්නේ නිස්සේපක්ති. නිස්සේපක්ති අරහා කිරිය චිත්තං උප්පාදේති කියලාම තියෙනවා. එහෙම කියලා මම ඔපේ එක සතහනම් කරගත්ත මොකද ඕක පිළිබඳව මතකේ.
එහෙමයි. ඒක තමයි.
ඕක පිළිබඳව මම කොයිපු තරම් වෙන එකක් පිළිබඳව හෙව්වේ. ඒ කියන්නේ ඒ තරම් සාධක තියෙනවා මේ ක්‍රියාසිත උපදින්න රහතන් වහන්සේ. එක සාධකයක් තමයි මම එකක් දෙකක් ඕන කියනවා. සතර අප්‍රමාණය තියෙන මෛත්‍රී කරුණා මුදිතව
එන්නේ
සතර අප්‍රමාණයම ලෞකිකයි.
චේතෝ විමුක්ති
පෙත්ත ලෞකිකයි.
එහෙනම්
ලෝකෝත්තර නෙවෙයි, කාමාවචර නෙවෙයි, රූපාවචරයි. ලෝකෝත්තර නෙවෙයි ලෞකිකයි. පැහැදිලිව පෙන්නන
විභක්තිය.
එතකොට අපි දන්නවා රහතන් වහන්සේලා මේ මෛත්‍රී ධ්‍යානයන්ට කරුණා ධ්‍යානයන්ට සමවැදි. එතකොට ඒවා පෙන්නනවා මේ අප්‍රමාණ කාමාවචර මේවා කියලා. කාමාවචර නෙවෙයි ලෞකිකයි, ලෞකිකමයි ලෝකෝත්තර නෙවෙයි කියලා. එතකොට එහෙනම් අනිවාර්යෙන් මේ රහතන් වහන්සේලා මේ උපද්දවලා තියෙනවා නම් උන්වහන්සේලාට ඇති වෙන්න බෑ කුසල් සිත්. අකුසල් සිත් තියෙන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ ක්‍රියා?
කර්ම වෙන්න බෑ.
කර්ම වෙන්න බෑ. ක්‍රියා සිත් වල පරිසරය පෙන්වනවා. කුසලද නෝ අකුසලද නෝ කර්ම විපාකද නෝ. ඒක ක්‍රියාසිත විග්‍රහ කරනකොට පැහැදිලිව පේනවා. නේව කුසලං නා කුසලං නච කම්ම විපාක.
අනහරි විපාක සිත් නෙවෙයි කියන එක පැහැදිලිව තියෙනවා නේ ක්‍රියාසිත
කියන්නේ. එතකොට මේ සිත් ටික අපි ගත්තාම අපි දන්නවා කාමාවචර පුතග්ජනයන්ට උපදින සිත් මොනවද. ඊට පස්සේ රූපාවචර පුතග්ජනයන්ට උපදින සිත්, අරූපාවචර පුතග්ජනයන්ට උපදින සිත් මොනවද කියලා ගන්නවා. ඊට පස්සේ තියෙනවා කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර භූමියේ ඉන්න අරහත් මාර්ගයෙන් මෙහා ආර්ය පුද්ගලයන්ට උපදින සිත් මොනවද. උන්වහන්සේලාට කිසිකවත් ක්‍රියාසිත උපදින්නේ නැහැ. උන්වහන්සේලාට උපදින්නේ ඒක එකක්. ඊට පස්සේ අපි
කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙන්න කලින් ක්‍රියාසිත
නැහැ.
යෙදෙන්නේම නැහැ.
යෙදෙනවා. අහේතුක ක්‍රියාසිත තුනක් තියෙනවා. ඒවා අහේතුක ක්‍රියාසිත සාමාන්‍ය මනුස්සයන්ට දෙකක් උපදිනවා. පංචද්වාරය හා මනෝද්වාරා වර්චන සිත් දෙක. ඒ පංචද්වාරා වර්ජිනේ අපි සූත්‍ර සමේත ගත්තොත් දැන් හැට රූපයක් ගැටිලා චක්ක විඥානෙ උපදින්න නම් එතන තියෙනවා තච්චෝ සමන්නාහාරෝ ඒක සුදුසු මානසිකාරේ කියන. අන්න ඒක තමයි අපි ධර්මයේ පංචද්වාරය.
සහාත්ක දෝපන සූත්‍රය.
ඔව් ඒකේ තියෙන්නේ ඒක. එතකොට මනෝද්වාරා වර්ජිනේ කියලා කියන්නේ මනසට අරමුණක් යොමු කරන සිත. මේ දෙක ක්‍රියා සිත් එකක්. ඒ වගේ විපාක නෙවෙයි. ඒ වගේ පැහැදිලිව තියෙන කාරණා විභංගි.
එතන පංචද්වාරා ජන සිතයි මනෝද්වාරා වර්ජන.
තව ක්‍රියා සිතක් තියෙනවා හසිතුප්පාදේ. හසිතුප්පාදේ රහතන් වහන්සේලාට පමණයි. ඒකත් අහේතුක සිත. එතකොට මේ තුනම අහේතුක ක්‍රියා සිත. අරවත් සහේතුක කාමාවචර රූපාවචර අරූපාවචර සහිත. එතකොට මේවා උපදින්න ඕනේ කාටද? අර ඔක්කොම ගත්තාම භූමිය වල පුතර්චන භූමිය වල ඉන්න කෙනෙක් කිසිම කෙනෙකුට උපදින්නේ
නැහැ. අප්‍රියාපන්න
අප්‍රියාපන්න භූමියේ රහතන්
වහන්සේ
තමයි උපදින්නේ වෙන්නේ. මොකද දැන් ඒ සිත් වල ස්වභාවයම ගත්තාම කුසලද නෝ අකුසලද නෝ කර්ම විපාකද නෝ කියනකොට මේ කිසි කෙනෙකුට උපදින්නේ නැහැ. මොකද අනාගාමී උන්වහන්සේ ගත්තත් උන්වහන්සේට කුසල් තියෙනවා. ඒ නිසා උන්වහන්සේට අර කුසල දෙනු කියන එක කියන්න බෑ. එතකොට එහෙනම් උන්වහන්සේලාට උපදින්නේ නැත්නම් ඊළඟ පස්සේ රහතන් වහන්සේලාටත් උපදින්නේ නැත්නම් කියලා අපි ගත්තොත් නිකන්
අර සමාවෙන්න බෑ. අර ඉස්සෙල්ලා කියපු අර ක්‍රියාසිද්ධක පංචදාරවඥයි මනෝදාරවඥයි ඒ දෙක විපාක සිද්ධාණයට වැටෙන්නේ නැද්ද?
නැහැ.
විපාක සමහර වෙලාවට සඳහන් වෙනවා එහෙම අර. චිත්තයේ මුල හරිය විපාකයි ජවන් වෙනකොට තමයි කර්ම කියලා සඳහනක් එනවා. එතකොට ඊ අර
දැන් ඒ සිද්ධාර්ථය මුලින්ම කියන්නේ බවංගසිත විපාක. ඊට පස්සේ හම්බෙන්නේ බවංග සිතෙන් අනතුරුව අරමුණක් ගැටෙනීම නිසා පංචද්වාරාවරත සිත. මේක කර්මයෙන් උපදිත හිතක් නෙවෙයි, රූපය ගැටීම නිසා යොමු කරපු සිත. කර්මෙන් උපද්දවන එකක් නෙවෙයි. ඒ රූපේ නොගැටුනේ නම් මේ ආවර්ජන සිත උපදින්නේ. ඒ ආවර්ජනයෙන් පස්සේ උපදින ඔය චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ আদি මේව විපාක. ඊට පස්සේ උපදිනවා ඒකට අනුතුරු මනෝද්වාරයට මේ අරගෙන කොට
සම්පටිච්ඡන්තිරණ එහෙම
මේවා විපාක. ඊට පස්සේ උපදින මනෝද්වාරාව කියන්නේ ඒක ක්‍රියාසිතක්. ඊට පස්සේ ජවන් සිත් හතන් කුසල් වූ
කර්මයි.
ඊට පස්සේ ඇතැම් විට උපදින්න පුළුවන් ඔය සදාරම්භණේ ඒක විපාක වෙනවා. එතකොට මේ චිත්ත වීතියක තියෙනවා විපාක තියෙනවා කුසල් හෝ අකුසල් තියෙනවා ක්‍රියාසිත ඒ අදාළ ඒ චිත්ත වීතියට අදාළ
දෙකක් තමයි චක්කු විඥාන සිත විපාකයට ඊට කලින් එන පංචදාරවඥන සිත විපාක නෙවෙයි
කියලා. ඒ කියන්නේ විපාක සිතක් නම් දැන් ඒක මේ පෙන්නනවා විභංගේ උභංගේ තියෙනවා ඒක අහේතුක ක්‍රියාසිතක් කියලා. එතකොට දැන් ඒකේ ස්වභාවය ගත්තාම චක්කු විඥානයේ කියන එක තියෙනවනේ. දැන් මොකක්ද ඒ කියන්නේ චක්කු විඥානයේ සිට විස්තර කරන මොකක්ද කියන
රූපාරම්භන
කියලා පෙන්වනවා. ඒක සම්පටිච්ඡන සම්පේනෝට විපාකම් කියලා පෙන්වනවා. ඊට පස්සේ අය ඉන්නේ ජවන් ජවන් කියලා නම් කියන්නේ නැහැ. කුසල් අකුසල් නම් කියනවා. එතකොට එතන තමයි සාමාන්‍ය කෙනෙකුටත් අහේතුක ක්‍රියාසිත් දෙකක් තියෙනවා. ඊට අමතරව සහේතුක ක්‍රියාසිත් උපදින්න පුළුවන් රහතන් වහන්සේට විතරයි. අපි කියන්නේ රහතන් වහන්සේගේ ඒ රහත් උනන් පස්සේ උපදින සිද්ධාර්ථහම දැන් මේ අපි පැහැදිලිව දන්න උන්වහන්සේට කුසලුත් නැහැ අකුසලුත් නැහැ. විපාක සිත් ටික තියෙනවා. විපාක සිත් ඒ අදාළව තියෙනවා. කාම භූමිය නම් කාමවචර මහා විපාක සිත් අටෙන් උපදින්න පුළුවන්. ඊට පස්සේ චක්කු විඥාන ආදී මේ විපාක සිත් ටික තියෙනවා. නමුත් මේ විපාක සිත් වලින් කවදාවත් සහේතුක විපාක නෙවෙයි. අර කියන අහේතුක චක්කු විඥාන ආදී විපාක සිත් වලින් කවදාවත් විඤ්ඤාප්ති කරන්න බෑ. එනිස ඊට පස්සේ විඤ්ඤාප්ති හා ඉරියව්ව වතන්නේ නැහැ. ඒ නිසා දැන් මේ විඤ්ඤාප්ති කරන්න පුළුවන් වෙන්නේ සිත් තියෙනවනම් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති එක්ක කුසල්සිත එහෙම නැත්නම් අකුසල්සිත එහෙම නැත්නම් ක්‍රියාසිත. ඔය තුනෙන් එකකින් තමයි කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කවුරු කරක් පුතඥ වෙන්න පුළුවන් රහතන්. ඒක පුතඥය ඒ අපි මේ අතපය ඔසවලා හෝ කරන වචන පිට කරන මේවා එක්ක කුසල් වෙනවා එක්ක අකුසල් වෙනවා. රහතන් වහන්සේලාට මේවා කුසල අකුසල නැති නිසා ක්‍රියාසිත. ඒක ක්‍රියාසිත කියන පැහැදිලි සාධක තියෙනවා. මොකද මේ වගේ අරමුණ කියන්නේ මේව අරමුණු කරන්නේ ලෞකික ධර්ම. යම් ධර්මයක් ලෞකික ධර්මයක් අරමුණු කරනවා නම් ඒවා කවදාවත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒ ලෝකෝත්තර සිත් වල හැම වෙලාවෙම අරමුණ මොකද්ද? නිවන. එතකොට කියනවා කතමේ ධම්මා අපමාන ආරම්භනා කියලා. අපමාන ආරම්භණය මොනවද? මාර්ග ඵල සිත්. කතනේ ධම්ම අප්‍රමාණ මොනවද අප්‍රමාණයි කියලා කිව්වේ නිර්වාණය මාර්ගසිට ඵලසිට එතකොට එහෙනම් පැහැදිලිව මාර්ගඵලසිට වලට පමණයි නිවන අරමුණ වෙන්නේ ඒ සිත් පමණයි ලෝකෝත්තර වෙන්නේ එතකොට උන්වහන්සේලාට ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සියලු සිත් ලෝකෝත්තරද ඒකෙන් විලක් අපි දැනගන්න ඕනේ. එහෙම කවදාවත් වෙන්න විදියක් නැහැ. මොකද ඒ වගේ ආරම්භණේ නේ. ඒ වගේ මට ඇත්තටම මේ කිසිම සැකයක් නැහැ. දැන් පැහැදිලිව තියෙනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව ඇත්තටම කවුරු හරි කතා කරන ඕනෑම දෙයක් ප්‍රශ්නයක් ඇහුවොත් මම මේ අදහසෙන් පිටතට කියන්න ගන්නවා. ඒ කියන්නේ ඒ තරම් මට පැහැදිලි පිටීමක් තියෙන නිසා ඒක මට පෞද්ගලික තියෙන එකක්
නෑ. ඒකේ දැන් අර ඒකට අපිට ප්‍රශ්නයක් එනවා. ඒ රහත්තන් වහන්සේ අපි පැහැදිලිව දන්න නෑ අවිද්‍යාව යෙදෙන්න බෑ කියලා. එතකොට දැන් අපි සූත්‍ර පිට නමතර මං ඇත්තටම වහන්සේ වගේම තමයි මං අර අභිධර්මයේ නම ඉගෙනගෙන නෙවෙයි මේ අවබෝධය එක්ක අභිධර්මයේ තේරුම් ගන්න බලනවා ඒ සූත්‍ර එක්ක ගැලපී එහෙමයි. එතකොට අපි දැන් ලෝකෙට අයිති සිත් කියන පැත්තෙන්නේ මේ එන්නේ ලෝකෙට අයිති ආරම්මණයක් අරගෙන සිත් හදන ඒවා දැන් අවිද්‍යාව නැති හින්දා ලෝකෙට අයිති වෙන්නත් බෑ. මේ එහෙමකට මේ අරමුණක් තියෙන හින්දා එහෙමයි. එතන මේ මට හිතිලා තියෙන්නේ ඒකේ දැන් අපි විස්තර කරන්න හදන්නේ අපේ
මට්ටමින්නේ.
එතකොට ඒ ලෝකෙට අයිති මට්ටමකින් තමයි අපිට පේන්නේ. හැබැයි දැන් පැහැදිලිව මේ සූත්‍ර පැත්තෙන් එද්දි ලෝකය ගැන විස්තර කරද්දි ලෝකය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන කොටස තියෙනවානේ. ඒ කියන්නේ අජ්ජත් බහිද්ද කියනකොටම අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට ඒවනේ අපි ඔය ලෝකෙට අයිති මට්ටමට දාන්නේ. ආරම්මන හරි මොනවා හරි ආයතන පැත්තෙන්නේ අජ්ජත් බහිද්ද බෙදিলা ඉවරයි. එකතනේ මට හිතෙන විදිහ නම් අවිද්‍යාව යෙදුන් නැත්තම් අවිද්‍යාව යෙදුනත් බෙදෙනවා. අවිද්‍යාව යෙදුන් නැත්තම් බෙදෙන්න බෑ කියලා. ඒ කියන්නේ අජ්ජත් බහිද්ද ඔව් මොකද වෙන් වුණා කියන්නේම ආය ලෝකෙට අහු වෙලා ඉවරයි. හැබැයි ලෝකයට වෙන හැටි අවබෝධ කරපු මනසකට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමකට එහෙම වෙන්න බෑ. ඒක ඒ කියන්නේ ඉස්සර ඉඳම අර ගන්න උපමා ඔය පෙර වතුරේ ඉන්න බල්ලා වගේ එකක්. දැන් අපිට බල්ලට වෙන හැටි අපිට විස්තර කරන්න පුළුවන් වුණාට අපිට බල්ලෙක් පිහිටන්නේ නැහනේ කවදාවත්. ඒ වුණාට ඒක තව කෙනෙකුට උනන් විස්තර කරන්න පුළුවන් බල්ලට මෙහෙම දෙයක් වෙලා. ඒකෙන් කියන්නේ නැහනේ අපිට මේ ලෝකෙ පිහිටියයි කියලා. ඒක අර අවබෝධය තුල මෙයාට මෙහෙම වෙලා විද්‍යාවේ මෙහෙම වෙලා කියන මට්ටමින් දේශනා කරන්න පුළුවන් ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට. හැබැයි ඒකෙදි කියන්න බැහැනේ අපිට ලෝකෙට අහු වෙලා කියලා.
ඔව් කියන්න.
එතකොට අපි අර ඉස්සෙල්ලා බහන්සේ කියපු කරුණ. ඔව්.
මේ
ලෝකෙට අයිති විදිහට දේශනා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව නැති හින්දා ලෝකය හැදෙන්න බැහැ කියන එක.
ඔව්.
අවිද්‍යාව තියෙන කෙනෙකුට මෙහෙමයි කියලා දකින්න පුළුවන්. එන්නද අවිද්‍යාව නැති මනසට අවිද්‍යාවෙන් හැදෙනවා හැදෙන්න
බැහැනේ.
බැහැ. ඒකේ ඒක දැන් පැහැදිලිව සූත්‍රවල තියෙනවානේ අජ්ජත් බහිද්ද අවිද්‍යාව ප්‍රත්‍යය.
ඔව්. ඒතෝ මේ ආධ්‍යාත්මික බාහිර කියන එක කෙනෙක් අවිද්‍යාවෙන් බෙදාගන්නේ.
එහෙමයි.
ඇත්තටම අවිද්‍යාව තුලනියෝ බෙදීම තියෙනවා.
අනේ. එහෙමයි.
එතකොට මේකේ එතකොට ආධ්‍යාත්මික බාහිර කියන එක අවිද්‍යාව වෙනුත් එයාට එහෙම එකක්
නැහැනේ. උපදින්න බෑ.
උපදින්න බෑ. නමුත් කෙනෙකුට සම්මුති ලෝකයේ දේවල් එහෙම දැන් එයා කතා කරනවා අරමුණු කරනවා. හැබැයි ඔව් ආධ්‍යාත්මිකකකෝ බාහිරට අහු වෙලා නැහැ. අහු වෙලා නැහැ. නමුත් ලෝකයේ පැවැත්මට හා ලෝකේ ඉන්නකම් උන්වහන්සේ සම්මුති ලෝකයේ මේව ආරමුණු කරමින් ජීවත්
වෙනවා. ඒක තමයි මම කිව්වේ. ඒක දැන් අපිට ලෝකෙට අයිති විදිහට අපිට එහෙම පේනුණාද? ඒ කියන්නේ දැන් අර උපමාවෙන් ගන්න එකයි. මුලා උඩ මනසට අපිට අර බල්ල රැවටිලා ඉන්න කෙනාට මොනව හරි කියන්න ගියොත් ඒ පැත්තෙන් කියන්න වෙනවා. නැත්නම් යාට තේරෙන්නේ
නැහැ.
හැබැයි ඒකෙන් කියන්නේ නෑනේ අපිට ඒක ඉපදිලා කියලා.
ඔව් ඉපදිලා කියන එකයි අරමුණු කරනවා කියන එකයි
දෙකක් නේ.
දැන් අපිට අරමුණු කරලා ඒ පිළිබඳව කතා කරන්නත් පුළුවන්, ඒ පිළිබඳව සිත් උපදවන්නත් පුළුවන්. දැන් අපි කියමු තව කෙනෙකුට ඉපදිච්ච සිත්
එයාට හිතුනේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන්.
හිතන්න පුළුවන්. හා එතකොට මේ හිතන එක ගන්නකො.
ඔව්
දැන් මෙයාගේ ආරම්භණය මොකක්ද? එතකොට යා
අර හිතපු දෙ.
එතකොට යා ආරම්භයේ ලෞකික ධර්මයක්.
අනේ එතන තමයි මම මේ ටිකක් ප්‍රශ්න කරන්නේ. ලෞකික ධර්මයක් කියලා කියන්න පුළුවන් ඒ ලෞකික මට්ටමේ මනසකට.
එතකොට දැන් අපි කියමු ලෞකික නැති අපිටම ලෝකෝත්තර தත්ත්වයට සම්පූර්ණපත් වෙච්ච රහතන් වහන්සේට ලෞකික ධර්මයක් ආරම්භ කරන්න බැරිද?
ආරම්භන කලාට සයන් හංස දැන් අර මම අර උපමාවෙන් මම යෝග කියන්නේ මොකද අපිට වෙන හිතන්න විදිහක් නැහැ
නේ.
ඒකට කියන්නේ අවිද්‍යාවෙන් සකස් කරපු එකක් නේ දැන් අරමුණු කරන්නේ. එතකොට අපි මෙයා විද්‍යාවෙන් මේක හදලා තියනවා කියලා එයාට කියා දෙන්න ඒක ගැන ඔව් කතා කරනවා වුණාට අරමුණු වෙන්න වස්තු ස්වභාවයක් කොහෙත්ම පිටින් නැහැ. ඒ
කියන්නේ
එයා ඉන්න මට්ටමට මෙහෙම කියනවා මිසක් අපිට අදාළ නැහෙනි.
ඔව් ඒක හරි. දැන් අපි එතෙන්ද පත් වෙලා නැති එක වෙනපදයක්. දැන් මාත්‍යෝක ඉගෙන ගත්තා නම් හරියට පට්ටානේ සූසි ප්‍රත්‍ය.
ඔව්
සූසි ප්‍රත්‍ය ආරම්භය ප්‍රත්‍ය හා ආරම්භන ශක්තිය කියලා දෙකක්
තියෙනවා.
ඒක ආරම්භය ප්‍රත්‍ය කියනවා නව ආකාරයක්. ඒතකොට කුසල අකුසල මේ අව්‍යාකට කියනවා. මේක එකක් කියනවා කුසල ධම්මංස අකුසල ධම්මං ආරම්භන පච්චේන පච්චේ. කුසල ධම්මස්ස කුසල ධම්මං ආරම්භන පච්චේන පච්චේ. කුසල ධම්මං අව්‍යාකට ධම්මස්ස ආරම්භන පච්චේන පච්චේ. කුසල ධර්මයක් අරමුණු වෙලා අකුසලයක් උපදින්න
පුළුවන්.
කුසලයක් අරමුණු වෙලා කුසලයක් උපදින්න කුසලයක් අරමුණු වෙලා අභ්‍යාසයක්
වෙන්න
පුළුවන්. ඒක අරමුණ නෙවෙයි ප්‍රශ්නේ. මේ උපදින්න එක අරමුණු කරන්න පුළුවන්. එතකොට ඒ නිසා අපිට අරමුණු කරනවද බෑ ධර්මුණු කරන්නත් බෑද කිව්වොත් ඒක
අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි. ඒ අරමුණු කරපු එකෙන් කවදාවත් ලෝකෙට අහු වෙන්න බෑනේ. ඒ කියන්නේ
ලෝකෙට අහු වෙනවා කියන්නේ
අරමුණු කරා කියන
එක නෙවෙයි.
එහෙම අන්න එතනින් මට අවිද්‍යාව අනුව ගිය දෙයක්ම නේ ලෝකෙ
කියන්නේ.
ඔව්. ඒක ලෝකේ අවිද්‍යාව ප්‍රත්‍ය
ඔව්
කියන තැන එහෙම දේශනා තියෙනවනේ.
තියෙනවා.
ඒ කියන්නේ
එතකොට දැන් මං කියන්නේ දැන් මේ සිත් ගත්තාම මේ සිත් ප්‍රයාසෙත් පැහැදිලි. එතකොට ඒ වගේ ක්‍රියාසිත් වල අරමුණ ලෞකික අරමුණක් ආරම්භනේ අරමුණක් කියන්නේ. දැන් අපි කියමු අකුසලයක් අරමුණු කරා කියලා ඔහු අකුසලයක් ඉපදිලා කියන්නේ
නෑ නෑ කර්මයන පැත්ත නෙමෙයි. දැන් අපි ආරම්භන මට්ටමනේ. ආරම්භන මට්ටමේදී දැන් මං කියන්නේ මෙහෙමයි. දැන් ඒක විද්‍යාව තියෙන කෙනා කියන්නේ ඒක පිළිගන්න මට්ටමේ මනස එයාට කියන්න වෙන්නේ මේ ලෝකේ තියෙන ආරම්භනයක් අරමුණු කළා. හැබැයි දැන් ඒ ලෝකෙන් එතර උදව ඒ කියන්නේ අවිද්‍යාව නොයදෙන මට්ටමේදී ලෝකෙට අයිති දෙයක් අරමුණු කරා කියන එකට අර්ථයක් නැහැ. මොකද ඒ කියන්නේ ලෝකයේ කියන එක විද්‍යාවපත් තියෙන්නේ.
ඒ ලෝකයේ ඔව් දැන් අපි ස්කන්ධ
ඒ කියන්නේ ආරම්භනේ ලෞකිකයි කියන එකට අර්ථයක් ඒ කියන්නේ ලෝකෝත්තර මනස
ඔව්
ලෝකයට අයිති දෙයක් කියන එකට තේරුමක් නැහැ නේ අපේ සම. මොකද ඒ ලෝකෙන් ඒතර උන මත්තම කියලා කියන්නේ.
දැන් එතකොට මේ දැන් කියන්නේ උනාන්සේට ආරම්භ කරන සියල්ල ලෝකෝත්තරයි කියන්නේ.
නෑ මට නිකන් ඒක වහන්සේ කියන පැත්තකට දේරෙනවා. මම මේ මේ තව පැත්තක්
හැම
එකක්ම ගැළපෙන. එහෙමයි. ඒ අනේ
එතනින් තමයි මම මේ හැම වෙලාවෙම පැහැදිලි ටික අපි තෝරගන්න. මම හිමයි ගත්තේ අරද ගන්න. අපිට සාමාන්‍ය කුකුසක් නැතුව සැකයක් නැතුව ගන්න පුළුවන් පැහැදිලි ටික ඉස්සලා ගන්න. ඒකට පැහැදිලි අර්ථය ඉස්සලා ගන්න. හරිද? මේක බලනවා මේක වෙනස් වෙන්න පුළුවන්. බලන්න. එතකොට මම ඒවා ගත්ත විශේෂයෙන් අපි ධර්ම අභිධර්මයක් කෙනෙක් පිළිතලා හිටියොත් මේකත් සත්‍ය අනුබුදේසනා කියනකොට ඒකෙන් තමයි අපි මෙතෙන්ට එන්නේ. වෙන සූත්‍රවල කිසිම පදනමක් නැහැ මෙතෙන්ට එන්නේ. එතකොට දැන් ඒක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද මෙතෙක් මට කවදාවත් අභිධර්මයයි සූත්‍රයි ගැටිති තැනක් හම්බුනේ නැහැ. හැම වෙලාවෙම සූත්‍ර අභිධර්ම ගැළපුණා. එතකොට ධම්මසංගණිය ගත්තාම මේ ධම්මසංගණියේ ඔය සිද්ධි හොඳට විස්තර කරනවා. අර මම කළේ වර්තමාන ධර්මයෝ කියන්නේ මොනවද කියලා කියනවා. ඒකේ මොකුත් නැහැ. වර්තමාන ධර්ම මොනවද? මාර්ගඵල නිර්වාණ. එතකොට ඊට පස්සේ ඒව අරමුණු කරන්නේ. අරමුණු කරන සිත් මොනවද? එතකොට කියනවා
රෝපතර
ආපල සිත් වලට විතරයි වර්තමාන ධර්ම අරමුණු. එතකොට කවදාවත් අත්තමාන ධර්මයේ වෙන සිත්වලට අරමුණ වෙන්නේ නැහැ. වෙන දේවල් අරමුණු කරන්නේ නැහැ. හරි, ඒක පැහැදිලි කාරණාවක්. එතකොට මේවා කවදාවත් ලෞකික ධර්මයේ අරමුණ
වෙන්නේ නැහැ. මාර්ගයි ඵලයි.
ඔව්, මාර්ගයි ඵලයි. ලෞකික ධර්මයේ අරමුණ කරන්නේ. ඊට ඉන්නකත්ෙන් අපිට හම් වෙනවා ලෝකෝත්තර කියලා යමක් කියනවා නම් මේ මාර්ගඵල කිපමණ. හරි, ඒක
එහෙමයි. ඒ ඒ වර්ග කිරීමට
පැහැදිලි නේ. ඒ පැහැදිලි කිරීම හරි. එතකොට ඒවට අරමුණු වෙන්නේ මේවා ඉතල පැහැදිලි. එතකොට දැන් ඊළඟට අපි රහතන් වහන්සේගේ ජීවිත පැවැත්ම ගන්නවා. එතකොට මේ ලෝකෝත්තර පිටින්නේ හැම වෙලාවෙම ලෝක දෙයක් ලෝකයේ දෙයක් අරමුණු නොකර නිරෝධය අරමුණු කරන්නේ. ඊට පස්සේ දැන් අපිට පැහැදිලිව තේනවා රහතන් වහන්සේගේ දේවල් ක්‍රියාදාම. මේ ක්‍රියාදාමයන් ගන්නකොට හැම වෙලාවෙම සිතක් උපදින්න නම් ආරම්භණයකින් තොරව උපදින්නේ නැහැ. එතකොට ඒ නිසා අනිවාර්යෙන් සිතක් උපදින ආරම්භන ප්‍රත්‍ය අවශ්‍යමයි. එතකොට එහෙනම් මේ සිත් තුළ ආරම්භණය මොනවාද? ඒ කාරණාවක් කියනවනේ.
ඒක කාරණා හරි. ඔබ වහන්සේ ඒ කියන අට්ටමේදී ඒක හරි. දැන් මේ කියන්නේ මම හොයන පැත්තේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් පැත්තකින් මේ මේ ඒ ඒ අර්ථයට ගැලපෙනවා. හැබැයි දැන් මම පෙන්නේ පොඩ්ඩක් කර ඒ අර්ථෙන් ගත්තාම මට හිතෙනවා ගැලපීම අඩුයි කියලා. ඒක මගේ අවබෝධය අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි මං අභිතරන්නේ අර කියන්නේ මම දකින දැනට දැකලා තියෙන
නේද? නෑ ඒක
එහෙමයි. ඔව් මේක සාකච්ඡාවක් විතරයි. ඒකේ මම දකින්නේ සයින්හස් දැන් අර අපි සාරාංශගත කර රූප චිත්ත චෛතසික සේරම සංකත ධර්මනේ. නිබ්බාන විතරනේ අසංකතේට දාන්නේ. ඒකෙදී දැන් පဋාණේ ගත්තත් අර සූවිසි ප්‍රත්‍ය ටික ගත්තත් මට ගැලපෙන්නේ මේ හේ හේතු ප්‍රත්‍ය ටික නිසා ඵලයක්. ඒකට එතන තියෙනවා මේ පටිච්ච සමුප්පන්න බව. ඔව්. පටිච්ච සමුප්පන්න භවයේදී ලෝකයක් ගැන තමයි ඇත්තට. එතකොට ඒ මට්ටමින් කියනකොට ඒ ආරම්භනේ හරි මොකක් හරි එතන හේතුඵල සම්බන්ධේ පටිච්ච සමුප්පන්න බව අනිවාර්යෙන් ඉදිරියට
තියෙනවා.
එතකොට ඒක තමයි මම එන්න හදන්නේ. මට දැන් අර දැන් මං බලන පැත්තෙන් ඒ විස්තර කිරීම ටික ඔක්කොම ලෝකයා සඳහා තියෙන විස්තර කිරීම. හැබැයි අර ආර්ය භූමියේදී නැත්තම් ඒ අවිද්‍යාව නොයදෙන මට්ටමේදී අර ටික අදාළ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ පටිච්ච සමුප්පන්න බවක් කියනකොට ඒක ලෝකයයි ලෝකේ හැදුන හැටි. හැබැයි දැන් අර ඉස්සෙල්ලා එක පැත්තකින් ගත්තේ ලෝකය කියනකොටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා. ඒක වෙන්න බෑ අවිද්‍යාව දුරු කරපු මනසට. ඒව ගැන කතා කරන්න බැරි කම නෙවෙයි කියන්නේ. මේ ඒවා අදාළ නැති ගතියක් තියෙනවා.
අදාළ
මොකද අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් හටගන්න ටික අවිද්‍යාව ප්‍රත්‍ය නොවන මනසකට හටගන්න විදිහක් නැහැනේ. ඒ ධර්මතාවය යනවා පටිච්ච සම්පන්න ධර්මතාවය යනවා. එතකොට ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නොහොති ධර්මතාවය ගත්තොත් දැන් යම් කිසි දෙයකට අවිද්‍යාව ප්‍රත්‍ය නම් උපදින දෙයක් අවිද්‍යාව ප්‍රත්‍ය නැති වුණොත් ඒක ගැන කතා කරන්න බැහැනේ. නිරෝධ ඉපදිලා නැහැනේ ප්‍රත්‍ය ඉදිලා නැති නිසා.
දැන් එතකොට මේ
සිත්තර ඒ සිත් ඔක්කොම මන් දකින්නේ. මේක දැන් ඔබ වහන්සේ බලන පැත්තට වඩා වෙනස් පැත්තක්. මේක ඒ කියන්නේ මන් දකින්නේ ඔය සිත් චිත්ත චෛතසික රූප වර්ග කිරීමක් කරනවානේ. ඒ වර්ග කිරීම අදාළ සම්මුතියට විතරයි. මේ ලෝකෝත්තර දර්ශනයට එනකොට ඒවා එකක්වත් නූපදිච්ච ධර්ම වෙනවා. ඒ කියන්නේ අරවා සංකතයිනේ. සංකත ඉතී අපිට තැන් තැන් වලින් හම්බ වෙනවා මේවා අවිද්‍යා ප්‍රත්‍ය යෙදිලමයි කියන මට්ටමක්. ඒක මම උදාහරණයක් විදිහට කිව්වේ රාජ්‍යත් බහිද්ද දෙදිලා නම් ඒක අවිද්‍යා ප්‍රත්‍ය වෙන්නම ඕන. එතකොට අවිද්‍යා නොයදුන මනසකින් ඒක ගැන කතා කරනවා කියන එකේදී අර අවිද්‍යාව තියෙන කෙනා සඳහා ඒක කතා කරන මට්ටමක්නේ. ඒක අර මනසට නූපදිච්ච ස්වභාවයක්. අර වගේ මනසකට පැහැදිලි කිරීමක් මේ කරලා
තියෙන්නේ. ඔව් ඒක කිරීම කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ.
ඒක
කොමන සිත්වලින් ඒ තම උපදින සිත් මොනවද?
ඒ සිත් මං කියන්නේ ඔය ටිකට දාන්න බෑ කියලා.
ඔව් එතකොට මොනවද
උපදින්නේ? උපදින්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති එකක්වත් උපදින්න බෑ කියන තැන ඉඳන් තමයි මං කතා කරන්නේ.
ඔව් දැන් අපි හැමෝම රහතන් වහන්සේට මේ බණ කියනවා. බණ කියනවා. එතකොට උන්වහන්සේලාට උපදින සිත් මොනවද?
ඒ වර්ග කිරීම ඒක යෙදෙන්නේ නැහැ කියන මට්ටමක් මට
එන්නේ. එතකොට අපිට මොකක් හරි දැන් අපි මේ කතා කරන්නේ පළවෙනි ලෝක සිත්, ලෝකෝත්තර සිත් කතා කරනවා, මාර්ග සිත්, ඵල සිත් ගැන කතා කරනවා, ඒ ලෝකෝත්තර සිතේ යෙදෙන ධර්ම ගැන කතා
කරනවා. ඒ සිත් ටික නෑ, ඒ සිත් ටික සාන්නහස් මේ රහත් වෙන්න කලින් ඒවනේ. අවිද්‍යාව දුරු වෙන්න කලින්නේ මාර්ග සිත්, ඵල සිත්.
ඔව් මාර්ග සිත්, ඵල සිත් කියන එක අවිද්‍යාව නෑ.
නැ මේ කියන්නේ නැති වුණාට මේ රහත් වෙන්න කලින්නේ අපි හිතමු සෝවාන් ඵලසිත හරි මාර්ගසිත හරි දැන් තාම රහත් වෙලා නැහෙනේ. රහත් වෙලා නැහැ කියන්නේ අවිද්‍යා සංයෝජනේ දුරු වෙලා නැහෙනේ.
එකක් වෙනම පැටයේ සිටේ අවිද්‍යාව කවදා
වත් ඒක අපි පැහැදිලි කිරීමක්. ඒක නැහැ කියලා නෙවෙයි මේ. දැන්නේ මම කියන්න හදලා ඒක ඔබට තේරෙනවා කියලා.
නැතිවත් ඕනේ අත්තටම මේ පැහැදිලි කරගන්න.
එහෙමයි. මම කී සාකච්ඡාවකට දෙන්නේ. ඒක ඒ ටික දැන් අපි ලෝකෝත්තර හරි ලෞකික හරි වෙනස තියෙන්නේ එකකට එකක් සාපේක්ෂව. කියන්නේ ලෞකික ස්වභාවයක් තියෙනකන් විතරයි අපිට ලෝකෝත්තර ස්වභාවයක් කතා කරන්න පුළුවන්. ඔය ටිකයේ දෙන්නේ ඒ අවිද්‍යාසගත මනසක් තියෙන කෙනෙකුට මේක විස්තර කිරීමට යෑමේදී විතරයි. මොකද අනිත් විද්‍යාව දුරුණ මනසට ලෝකය අදාළ නැහෙනි. ඒක උපදින්නේ නැහෙනි. අර සිත් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා නිකන් හිතන්න. අවිද්‍යාව දුරුකල මනසට ලෝකේ උපදින්න විදිහක් නැහැ. මකද අවි ලෝකේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම්
සීනි පොඩ්ඩයි දැන් මේ
එතකොට අර ඉමස්සෙන් සතේ ඉඳන් හොතී ධර්මතාවය ගත්තාම අවිද්‍යාව ප්‍රත්‍ය යෙදිලා නැත්තම් ඒකේ ඵලය උපදින්න විදිහක් නැහැ. ඉමස්සින් අතද ඉදන් නැහොති ධර්මතාවයට.
ආ. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක් කියනවා. පටිසම්පාදේ ගත්තා. අවිද්‍යාව නොයදී උපදින්න පුළුවන් ධර්මයක් තියෙනවා. ඒ වගේ අපි කියමු අපි හැමෝම අරිහත් මාර්ග සිත ඵල සිත කියලා. අපි අර අනිත්‍යව පැත්තකින් තියෙනවා. අරිහත් මාර්ග සිත ඵල සිත.
ඒ වෙනකොට දැන් අරහත් ඒ කියන්නේ රහත් වෙලා නැහෙනි. දැන් මෙහෙම ගත්තම අරහත් මාර්ග සිත කියනකොට ඵලසිත ඉපදිලා නැහෙනි.
ඵලසිත
ඉපදෙනවා. ඒකට අවිද්‍යාව දුරු වෙලා නැහෙනි.
මාර්ග සිතෙන් අවිද්‍යාව දුරු කරනවා. අපි
දුරු කරනවා කියන එකයි දුරු වුණා කියන එකයි
කියන්නේ. ඔව් හරි. ඵලසිත
ඵලසිතත් එතෙන්ටම තමයි දාන්න ඕන. මගඵල අටම හේතු ප්‍රත්‍යය.
ඔව් හේතු ප්‍රත්‍යය.
ඔව්. හැබැයි එතනින් එහාට හේතු ප්‍රත්‍ය කතාවක් අදාළ නැහැ. ඒක
මොන පිළිගන්න බැහැ.
එහෙම ටිකක් තියෙනවා.
ඒක මොන පදනමින්ද කියන්නේ කියන්නේ අපිට මම කියන මේ මාර්ග සිත් ඵලසිත් පිළිබඳව හිතහා ඒ හිතේ වෙන ධර්ම පැහැදිලිව තියෙනවා.
ඒක හරි. ඒ ටික ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි.
ඔව්. එතකොට දැන් හැබැයි ඒවා අපිට කියන කතාවක් හැටියට නෙමෙයි තේරනා කරන්නේ. රහතන් වහන්සේ කියන ඒ උතුමන් වහන්සේ තුල උපදින සිත. එතකොට ඒක දැන් අපිට විස්තර කරගන්න. දුරු උන්වහන්සේට මේ සිත උපදිනවා, මේ සිත උපදිනවා. සකදාගාමි කෙනාට මේ සිත උපදිනවා, මේ සිත උපදිනවා. කියලා එතකොට ඒ උන්වහන්සේට උපදින සිතයි විස්තර කරන්නේ.
ඒ විදිහට මං කියන්නේ අර අපි එතනේ රහත් වෙලා නැති මට්ටම කියන්නේ අවිද්‍යා සහගත කෙනෙකුට එතනින් එහාට හිතන්න බැරි නිසායි ගෝචර මට්ටමකින් ඒක දේශනා කරන්න ඕනනේ.
හරි, දේශනා කරන්නේ මහත්මයා
දැන් අපිට ඕන නිසා නෙවෙයි. අපිට කියන්නේ අපිට ඕන නිසා දේශනා කරලා කියලා. මේ ධර්මයේ දේශනා කරලා තියෙද්දී
අපිට ඕන නිසා.
ඕන.
හරි, අපි කියමු එහෙම අපිට ඕන නිසා තමයි අද උන්වහන්සේට මේ වගේ නැහැ. හැබැයි ඒ දේශනා කරන්නේ උන්වහන්සේට ඉපදිච්ච දේවල්.
ඒක අන්න ඔය පොයින්ට් එක තමයි මම කියන්නේ. ඒක දැන් අපේ මට්ටමට එහෙම හිතෙනවා මිස අර මට්ටමට ඒක අදාළ නැහැ කියලා මම කියන්නේ.
නමුත් උන්වහන්සේට ස්කන්ධ දාපුවා
ඒවත් දැන් අපි වෙන වෙනම කතා කරන්න ඕනේ. දැන් මේ මං කියුවේ දැන් අපි එක ස්ථාවරයකට ගත්තාම ඒකට දහම් කරුණු ටික ගැළපෙන ගතියක් තියෙනවා.
ඔව් කොහොමද එන්නේ කියන්නේ
මට. දැන් ඒක මන් දකින්නේ මෙහෙමයි. දැන් මං ওই පටන් ගත්තා කාලේ ඉඳන් මං හිතපු හැටි දැන් හිතන හැටි වෙනවා.
ඔව්.
ඒ කියන්නේ දහම හොයන්න සමහර විට දැන් අපි හිතමු සමහර විට ගිය අවුරුද්දේ හිතපු හැටි දැන් හිතන හැටි ඒ කියන්නේ දහම දකින්න හැටි මං කියන්නේ. අපේ අවබෝධය අනුව යම් කිසි වෙනස් වීමක් තියෙනවා. හැබැයි අපිට පොඩ්ඩක් අතට ගිහින් දැන් මං ගැන මං කියන්නේ. මං ඒ එතකොට හිතන් හිටියේ මේ විදිහම තමයි මේක කියලා ඒ අවබෝධය මට. එතෙන්දී මට පේන්නේ දැන් හිතපු දැන් තියෙන අවබෝධය. ඒ ටික මට ඒ කියන්නේ ගෝචර නැහැ. සමහර විට තව ටිකක් නිකන් අවුරුද්ද අවුරුද්ද ගත්තේ ඒක දැන් ඒ ගෝචර මට්ටමේදී අපිට මෙහෙම පේනවා. තව ගෝචර මට්ටමකදී සමහර විට අර අතන් තියෙන අඩුපාඩු පේනවා. එදා මේ දැක්කට මෙතන මෙහෙම අඩුවක් තියෙනවා. දහම එක්කම
ගැලපෙන්න පුළුවන් ඉදිරියට යන්න.
ඔව් ඔව්. ඉතින් මං අර මන් දකින පැත්ත මං කිව්වේ ඒ මුළු අභිධර්මෙම කැටි කරලා ගත්තොත් ඒ සංකත ධර්ම ටික සේරම ඒ තාම ලෝකය ගැන යම් මට්ටමකට අහුවෙලා ඉන්න කෙනෙකුට විස්තර කරන්න වෙන්නේ ලෝකෙමයි. මොකද මේ අනිත් පැත්ත ගෝචර නැහැ.
එතකොට දැන් මෙහෙම ගන්නකොට මේ පැහැදිලි කතාවක් නේ. අපි කෙනෙකුට විස්තර කරනවා කියන එක පැත්තකින් කියන්නේ. එතකොට ඒ පුද්ගලයන්ට උපදින ධර්ම ටික අපි ගත්තොත් ඒ පුද්ගලයාට එතකොට අපි කියනකොට දැන් ලෝකෝත්තර ධර්ම ටික අපි දන්නවා මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි. දැන් මේවා සංකතයි.
ඔව්.
සංකතයි.
පැහැදිලි.
ඒක තමයි. මේවා ලෞකික නෙවෙයි ලෝකේ ලෝකෝත්තර
අන්න හරි. ඒ ලෞකිකයි ලෝකෝත්තරයි කියලා වර්ග කිරීම තියෙන්නේ.
ඔව්.
ඒ ලෝකයට සාපේක්ෂව තමයි ලෝකෝත්තරය.
ලෝකයට
දැන් ලෝකය කියලා දෙයක් හටගත්තේ නැත්තම්, ඒ කියන්නේ ලෞකික කියලා දේ අදාළ නැති වුණොත්, ලෝකෝත්තර කියලා වෙන් කරන්න විදිහක් නැති වෙනවා. එතනින්වත් හිතන්න පුළුවන් මේක අර ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙනකන් ලෝකය එක්ක සාපේක්ෂක පෙන්වීමක් කරන්න වෙනවා. ඕක ලෞකිකයි මේක ලෝකෝත්තරයි. දැන් ලෞකික ගතිය උපදින්නේ නැහැ කියලා හිතන්නකො. දැන් අර ටික වහන්සේ කියන ටික පොඩ්ඩක් අමතක කරලා මේ අදහසින්. දැන් මම කියන්නේ ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයක් උපදින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. අවිද්‍යාව ප්‍රත්‍ය වුණ නැත්නම් ඒවා උපදින්නේ. ඒ මට්ටමේදී දැන් ලෞකික කියන ස්වභාවයක් උපදින්නේ නැහනේ. උපදින්නේ නැති වෙනකොට අර සාපේක්ෂව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ලෞකිකයි ලෝකෝත්තරයි කියලා බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. එක පැත්තක උපදින්නේ නිකන් හිතන්න දැන් අජ්ජත් උපදින්නේ නැත්නම් බහිද්දයක් ගැන කතා කරද්ද
වෙන්නේ.
බහිද්ද ඉපදුනේ නැත්නම් අජ්ජත් එකට අර්ථයක් නැහැ. අන්න ඒ වගේ අර පැටන් කිදේ උපමාව ගත්තා. එක පැත්තක් තියෙනකන් විතරයි අනිත් පැත්ත ගැන කතා කරන්න පුළුවන්. හැබැයි එක පැත්තක් උපදින්නේ නැත්නම් දැන් අනිත් පැත්ත කතා කරනවා කියන එකට අර අර්ථයක් නැහැ කියන ඒ කියන්නේ ඒක අතාල නෑ. ඒ මට වචන තේරෙද කියන්න
නෑ. එතකොට අපිට තියන්න වෙන්නේ ඒක කතා නොකර ඉන්නවා කියන
එක. කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. හැබැයි අවශ්‍යතාවය තියෙන්නේ ඒ මත්තමට නොපැමිණි කෙනාට මේක කියා දෙන්න විදිහක් තියෙන්න ඕනේ. එතකොට යාත ගෝචර විදිහට වචන ටිකක් හසුරුවනවා.
ඔව් කතා කරනවා.
එතකොට ඒ කතා කරන්නේ මොනවද? ඒකෙදි කවදාවත් අර ලෝකයට සාපේක්ෂව මිම්මක් දාන්න බෑ.
ඔව් අපි මිම්මක්
ඒ අපේ අපේ මට්ටමට අපි දානවා.
ඔව්
මං කියන්නේ උන්වහන්සේලාගේ මට්ටමට ඒක අදාළ නෑ කියලා. මොකද ඒ ලෝකයක් උපදින එක දැන් මං අර උපමාවෙන් ගන්න එකයි. දැන් බල්ලා වතුරේ බල්ලෙකුට රැවටිලා ඉන්න මට්ටමේදී අපි බල්ලට පැහැදිලි කරන්න ගියොත්. ඔව් අර මට්ටමෙන් කතා කරන්න වෙනවා. ඒ කතා කළා කියලා අපිට නිකමටවත් වතුරේ බල්ලෙක් පිහිටනවා කියන එක වෙන්නේ නැහෙනි. ඒක අපිට අදාළ නැහැ. ඒ කියන්නේ ඒ බල්ලගෙන මොනවද කිව්වා? ඒක අපිට අදාළ නැහෙනි. අපි එයාට ගෝචර වෙන්න කියන්න පුළුවන්. දැන් මෙයාගේ අපි හිතමු දැන් උදාහරණයක් විදිහට ඒ වතුරේ බල්ලා හින්දා මේ බල්ලා තරහ අරන්නම් ඉන්නේ. අපිට දැනට අවශ්‍යතාවය මෙයාට ඒක ගැන තීරුම් කරන්න බෑ. හැබැයි තරහ නිවන්නවා. එතකොට තරහ නිවන්න අපි අර බල්ලා ගැන මෙයාට කියන්න පුළුවන්. ඔය බල්ලා ඔහම හිටියට වැර බල්ලෙන් නෙවෙයි. හැබැයි ඒකෙන් කවදාවත් අපේ බල්ලෙක් ඉපදුනා කියන තැනට යන්නේ නැහෙනි. අරයගේ මනසට ගෝචර වෙන්න ඒ මත්තමකින් කතා කරනවා. එතකොට ඒ ආරම්මනේ ලෞකිකයි කියන මේ අදාළ නැහැ කියලා මං කියන්නේ. ඒ කියන්නේ මේ මනසට අර මනසට අදාළයි. ඒ මත්තමට කියත හැකි බල්ලෙක් කරමුණු කරලා නෙමෙයි කතා කළේ. හැබැයි මේ ඒ උපමා මේ දෙකක් කියන්නේ. එතකොට අපිට එහෙම කතා කළේ අර මනසට ගෝචර වෙන විදිහකට කියන්න ඕන නිසා. කවදාවත් මේ මෙහෙ එකක් අරමුණු කිරීම නෙවෙයි කියලා මං කියන්නේ. මොකද මෙහෙ එකක් කියන එකට අර්ථයක් නැහැ.
ඔව් දැන් තමයි අපි ඔය උපමාව ගත්තොත් ඒ බල්ලාට ඉපදිච්ච ධර්ම ටික ගැන තව කෙනෙකුට කියලා දුන්නා.
ඔව් ඒකවලුනේ. ඔව් තවත් අවිද්‍යාවෙන් ඉන්න කෙනෙකුට කියලා දෙන්නා.
කියලා දුන්නා ඒ බල්ලට මේ මෙහෙම දේවල් ඉපදිලා තියෙනවා කියලා. එහෙමනි කියන්නේ. හැබැයි බල්ලට ඉපදිච්ච එක මෙයාට ඉපදෙලා නැහැ. නමුත් ඔහුට ඉපදිච්ච එක ගැන කතා කරනවා.
ඔව්. ඒ කතා කරන්නේ මොකටද? ඒ අවිද්‍යාව තියෙන මනසකින් ඒක මුදවන්න.
ප්‍රශ්නයක් තමයි. ඒ වගේ මං කියන්නේ. අපිට ලෞකික ඉන්න පුතර්ජන කෙනෙක් පිළිබඳව හෝ ආර්ය පුද්ගලයන් පිළිබඳව අපිට කතා කරනවා. එතකොට ඒ කතා කරන සිද්ධියේ අපිට කිව්වට ඒවා අපිට ඉබ්බෙදලා නැහැ. රහතන් වහන්සේ ගැන කිව්වට අපිට ඉබ්බෙදලා නැහැ ඒවා. අර සිද්ධිය වගේ. නමුත් අපිට මේ කියන්නේ
අපි අර්ථයෙන් දැනගන්නවා.
ඔව්. එතකොට අපිට කියන්නේ ඇයි මේ අපිට කියලා දෙනවා උන්වහන්සේට මෙන්න මේ දේවල් ඉබ්බෙදලා තියෙනවා. ප්‍රශ්නේ මෙහෙමයි. එතකොට උන්වහන්සේලාට උපදින් නැති දෙයක් අපිට ඕන නිසා කියනවා නෙමෙයි. උන්වහන්සේට ඉපදිච්ච දෙයක් ඉපදිච්ච දෙයක් නමුත් අපිට ඉපදිලා නැහැ නමුත් රහතන් වහන්සේ කියන මෙහෙම මනසක් මෙන්න මෙහෙම සිත්තිකක් උපදී ඒ හිතේ ස්වභාවය මෙන්න මෙහෙමයි ඒ හිතේ අරමුණ මේකයි ඒ ධර්මය මෙන්න මෙහෙමයි කියලා විස්තර කරනවා. ඒකෝ මේ විස්තර කරන්නේ අපිට තමයි. හැබැයි විස්තර කරන්නේ කාටද විස්තර?
උන්වහන්සේ ගැන විස්තර කරන අපිට.
අපිට විස්තරයි. ඒකෝ ඒ උන්වහන්සේට ඉපදිච්ච නැති එකක්ද විස්තර කරන්නේ? නෑ කනන්දේට හැබැයි
උදේ ඉපදිච්ච එකක් මේ විතරයි. ඒ එතකොට දැන් උන්වහන්සේට ඒක වැඩක් නැති වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට ඉපදිලා. ඒ එතන පොඩි සියුම් තත්ත්වයක්. දැන් අපිට උන්වහන්සේට ඉපදිලා කියන වටේ තමයි
හිතන්නේ. කියලා දක් කියපුවාම විතරයි. කොහොමද කියලා සමහරවිට.
එතන මේ දැන් මෙන්න මෙහෙම හිතන්න දැන් අපි අත්දකපු නැති දෙයක් ගැනනේ අපිට දැන් විස්තර කරන්න. රහත්භාවය කියලා හිතන්න. ඒක දැන් අපි අපේ මට්ටමට වැටෙන්න අපි උපමාවක් ගත්තොත් දැන් අපි දන්න දෙයක් තව කෙනෙක් අත්දකලා නැත්තම් දැන් අපි එයාට විස්තර කරන්න යනවානේ.
ඒක
ඉස්තර කරන්නේ අපි අත්දැකපු දේ. අපි අත්දැකපු දේ. ඒක ඉස්තර කරන්න යන්න. දැන් ඔය රසක් කියලා ගන්න. අපි දන්නා එයා කවදාවත් ඒක අත්දැකලා නැහැ. නැත්නම් ඔය ලුණු රස හරි අඹුල් රස හරි. එතකොට අපි විස්තර කරන්න යාමේදී අපිට යොදා ගන්න වෙන්නේ එයා අත්දකලා තියෙන. ඒ කියන්නේ එයාට ගෝචර දේවල් ටික. අපි ලුණු රස විස්තර කරන්න ගියොත් ලුණු කාලා නැති කෙනෙකුට අපි කියනවා ඔය ලුණු රස ඇඹුල් නෙවි.
ඔව්.
ඒත් අපි දන්නා එයාට ඇඹුල් කියන එක තේරෙනවා. නැත්තම් මේ ලුණු රස කියන එක පැණි රස නෙවි.
ඔව්.
එතකොට අපි බොරුවක් කිව්වත් නෙවි. එම කිව්වහන් දැන් අර ඒ මනස ගන්න එකයි. දැන් කවදාවත් මේ අපි ඉන්න මත්තම එයාට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ මේ ලුණු රස මොකද්ද කියන එක. මේ වචන වලින් එයාට තේරුම් ගන්න බෑ. හැබැයි එයා ලුණු රස ගැන දල අදහසක් ගන්න. එතකොට එයාගේ මත්තමට එයා කතා කරන්නේ මොකද්ද? අර ලුණු රස කියලා එකක් තියෙන එක ඇඹුල් නෑ. ඒක ඒක ඒ මට්ටමට වැරදිත් නැහැ. අන්න ඒ වගේ මට්ටමකින් නිකන් ඒ මම උපමාව ගත්තේ. අපි දැන් ඒ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටම ගැන කවුරු හරි අහනකොට විස්තර කරනවා. කියා දෙන්න
ඕනේ.
එතකොට කියා දෙන්නේ දැන් අපට ගෝචර මට්ටමනේ. අපට ගෝචර ලෝකෙට අයිති දේවල් වලින් විතරයි. ඔය කද්දගලද තියෙන්නේ. ඒ මනසට අර කියපු ටිකෙන් තමයි අපි දැන් ඒ විස්තර කිරීම තමයි මම දකින්නේ අභිධර්මයේ තියෙන්නේ. රූප, චිත්ත, චෛතසික කියන ඒකයි මං කියවේ ටික සංකතයිනේ.
ඔව්.
ඒ ලෝකේ. හ්ම්. අසංකත ධාතුක සඳහා තමයි මේ විස්තර කිරීම තියෙන්නේ. ඒ එතෙන්දී ඔක ඒ මට්ටමට එනහම අර උපමාවෙන් නිකන් මට හිතෙන්නේ මං කියන්නේ මට හිතෙන විදිහ විතරයි. අපේ අර ඒ රූප මේ 28 රූප හරි බෙදාගෙන විස්තර කිරීම නැත්නම් චිත්ත හරි චෛතසික හරි බෙදාගෙන විස්තර කිරීම ඒ සේරම ලෝකෙට සාපේක්ෂව විස්තර කිරීමක් කියලා.
ඒක
ලෝකේ තුල. හැබැයි අසංඛත කියන මට්ටමට ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. ඔව්. එතකොට ඒ අසංඛත මට්ටමක, ඒ කියන්නේ මම ඒකෙන් අදහස් කරන්නේ අවිද්‍යාව යෙදෙන්නේ නැති මට්ටමක අරව ගැන කතා කළා කියලා ඒ කතා කරන්නේ ඒව උපද්දගත්තු මනසකට තේරුම් ගන්න මිස මේ අසංකත ධාතුව ගැන ඒක කවදාවත් මේ හරකේ නියම ස්වභාවයම නෙවෙයි. ඒ වන්දේට රටේනක් දැන්නේ මම මේ කියන්න හදන්නේ එක. අන්න ඒ පැත්තකින් තමයි මම ඔය ගමන් කියවෝ ඔයර පැත්ත කියලා. අපි දරුවේ මට සංක්ෂිප්ත වෙලා පෙනිලා තියෙන්නේ එහෙමයි. ඒකට මේ වෙනකන් ওই කියන එකක්වත් අතහැරෙන්නේ නැහැ මේ පැත්තෙන් බලනකොට. මොකද අර කතන්දර ටික මේ මට්ටමට අදාළ නැහැ කියන එකක් නිකන් මට හිතෙන්නේ අර කර. ඒක ඉතින් මට ඒ දහමේ නොගැලපීමක් නැහැ වෙනකන් අර වහන්ස කිව්වා වගේ මේකට නොගැලපීමක් නැහැ වගේ මේ පැත්තෙන් බලනකොට ඒකට නොගැලපෙන තැනකුත් මට
මේ එහෙම
නෙමෙයි. අභිධර්මය අහුවෙලත් නැහැ, සූත්‍ර වල අහුවෙලත් නැහැ.
හිතන්න
අපි අර අභිධර්මයේ තේරුම් ගත්ත මට්ටමට අර වගේ කියලා මට හිතෙනවා.
දැන් මෙහෙම කියමු. මහත්මයාට මේක උත්තර දෙන්න. රහතන් වහන්සේ.
එහෙමයි.
රහතන් වහන්සේ සංකතයිද සංකතයි?
ඒ එතෙන්දි මට දෙපැත්තකින් කියන්න. අපි රහතන් වහන්සේ කිව්වොත් අපි රහතන් වහන්සේ ගැන කතා කළොත් අපි නිවන ගැන කතා කළොත් ඒක සංකතයි. හැබැයි ඒක අද්දකපු මනස.
ඔව්.
ඒකට අසංකතයි. එතකොට ඒක ගැන අපි කතා කරන්න යනවනේ. ඒ කතා කරන්න ටික ඇත්තටම සංකතයි. අපි කොච්චර ගැන නිවන ගැන කතා කළා අපේ ගෝචර වෙන මට්ටමේදී මේක
විස්තර කරන්නේ අපි විස්තර කරන එකයි අපිට වැටහෙනයි ඔක්කොම පැත්තකින් තියෙනවා. අපිට ඕනේ අත්තරුන් මේ කාරණාව පැහැදිලි කරගන්න.
එහෙමයි මතු මේ තර්කකින් දිනන්නේ
ඒක හරියට හරි කියලා ගන්න මට අවශ්‍ය නැහැ.
ඔව් ඒ මට්ටම තමයි ඉන්නේ. එතකොට අපි අර හොයන මොකද ඔබ වහන්සේලා වගේ තමයි මේකේ සාකච්ඡාවක් කරන්න පුළුවන්.
එතරම් මම මේ හැමතිම බොම්ම රසවත් මොකද මට අවශ්‍ය වෙන්නේ ධර්මයක් මතු වෙන්නයි. මේක
හරියටම
කමන්නේ. හැබැයි මට එකට පදනමක් තියෙනවා.
එහෙම
එක සූත්‍ර වෙන්න ඕනේ අර ධර්ම
වෙන්න. ඔව්.
එතකොට මම කියන්නේ අපිට උපදින ගැන ඉඳ නෙවෙයි මම. දැන් ඔබතුමාගේ දේ සනාථ කරන්න මට සාක්ෂි අවශ්‍යයි. මම හිතන විදිහට.
හරියටම.
එතකොට යත්තනම් රහතන් වහන්සේ කියනකොට අපි කියමු රහතන් වහන්සේ කියන්නේ එතන රූපේ නෙවෙයි එතන ප්‍රඥාව.
ඔව්.
එතකොට අරිය
රූපේ කියන එක යෙදෙන්නව
බැහැ. අපි ඒක පැත්තකින් රූපය අසුරු කරගෙන තියෙනවා එතන චිත්තජයිතක. එතකොට අරියත් ඵල සිත කියනකොට රහතන් වහන්සේ. හරිද මං කිව්වා?
එතන මං මේ මට ඒක හරියටම විස්තර කරන්න බෑ. මම අර ඉස්සලත් මේ මගඵල කියන ටික දැන් අරහත් ඵලය කියනකොට අරහත් මාර්ගයට සාපේක්ෂව කතා කළොත් ඒක හේතුඵලයි. හැබැයි එතකොට ඒක අසංකතය වෙන්නේ නැහැ.
අරහත් ඵල සිත
නෑ. අරහත් ඵලය කියන එක මාර්ගය හේතුයෙන් ඵලය කිව්වොත් අපි ඒක සංකත කරලා ඉවරයි. හැබැයි අපි දන්නවා නිවන කියන එක අසංකතයි.
නිවන අසංකතයි.
ඔව්. එතකොට ඔය අටෙන් කතා කරන තාක්කල් ඒක යම්කිසි මට්ටමකට ලෝකෙට අහුවෙලා يعني සංකත පැත්ත. අසංකත නිවේ. ඒක මට ඒක
නෑ පක් කියන්නේ මේවයි.
ඔව්. අරහත් ඵලය කියනකොට
ඵලය ඔව්.
මාර්ගයට අනුවම අනතුරුවම ඵලසිත කියනවා. එහෙම කතා කරන තාක් කල් මේ කතා කරන්නේ සංකත ධාතුවක් ගැන.
හා
හා. මොකද හේතුඵල.
ඔව්. අනික අපි කියමු.
එතකොට ඒක නිවන වෙන්න බෑ.
මොකද
නිවන අසංකතයි.
ඔව්. අරියත් ඵලයේ නිවන.
අන්න හරි. අන්න ඒ දෙකේ වෙනසක්
තියෙනවා. හරි. අරියත් ඵලයේ නිවන.
එහෙම.
ඒක හරි. මම කියන්නේ මේ මම අහන්නේ ඔබතුමාගෙන්
අපි නෝ අරිය ඵලය මාර්ගයට අනුසුරු උපදින සිතක් පැත්තකින් තියලා ඊට පස්සේ රහතන් වහන්සේ කියන චරිතය දැන් අපිට විද්‍යාමාන වෙනවා ලෝකෙ
විද්‍යාමාන
වෙනවා. එතකොට අපි දන්නවා පැහැදිලි වුණා නේද සිත් උපදින.
අපි දන්නවා.
ඔව් අපි දන්නවා. අපි දන්නවා.
ඒ අපිට විද්‍යාමාන මට්ටමට
ඔව්
අපි දන්නවා උන්වහන්සේට කයක් තියෙනවා උන්වහන්සේට සිත් උපදිනවා උන්වහන්සේගේ ආයතන වැඩ කරනවා.
ඔව්.
ඒක නේ දන්නවා.
දන්නවා.
ඒ අපි දන්නවා.
ඔව්. එතකොට උන්වහන්සේට අපි දන්න මට්ටමනේ උන්වහන්සේට තියෙන මට්ටම ඒක.
තියෙන මට්ටම අපි දහමට ගලපලා බලන්න ඕන.
ඔව්. ඒක
තමයි. දහමට ගලපද්දි.
හා.
කෙලින්ම ගමු රූපෙම ගන්නකෝ ශරීරය.
ආ.
අපිට උන්වහන්සේට ශරීරයක් තියෙනවා.
ඔව්.
හැබැයි දහමේ පැහැදිලි රූපය ගැන විස්තර කරගෙන යනකොට ඒ ධර්මතාවල රූපය සංකත ධර්මයක්.
ඔව්.
ඒක ලෝකෙට අයිති ධර්මයක්.
ලෞකික.
ලෞකිකයි. ඊළඟට ඕක අවිද්‍යාපත්තෙන් කියන කොටසකුත් එනවා.
හ්ම්. ඒ නාම ධර්ම ටික වේදනා සංඥා සංකාර.
ඔය එකින් එකට යන්න ඕන ගාන. එතකොට අපි දැන් රූපය ගැන කියපු ටික අපිට පිළිගන්න වෙනවනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. අපි රහතන් වහන්සේට රූපය අයිති කරලා ඒ රූපය ගැන කතා කරනවා. අර අපිට තියෙන රූපෙනේ. ඒක අපි අවිද්‍යාවෙන් හදාගත්ත රූපයක් කියලා පිළිගන්න වෙනවා. ඒක උන්වහන්සේට අයිති රූපයක් නෙවෙයි. يعني උන්වහන්සේගේ මනසට ඒක උපදින්නේ නැහැ අපිට ඉපදුණා. අන්න ඒ වගේ මේ පහ ගැනම දකින්න ඕන කියලා මං කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන.
ඒකෝට දැන් අපිට කියන්න වෙනවා උන්වහන්සේට මේ ස්කන්ධ උපදින්නේ නැහැ කියලා.
ඔව්.
නේ.
ඔව්. උපදින්නයි කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දහමට අනුව කියන්නේ.
ඔව්.
ඒ පහ විද්‍යාපත් තියෙන සංකතන. ඒක අවිද්‍යාව දුරු කළ මනසකට උපදින්නයි කියන්නේ.
සංඥා සංකාර
විඥාන. ඒකෝට ඒක අපිට තේරෙනවද නැද්ද කියන එක වෙන කතාවක්.
හරි හරි. මට ප්‍රශ්නේ දෙන්නේ යම් පුද්ගලයෙක් විද්‍යාමාන වෙනවා
එහෙම
ඒ පුද්ගලයාගේ යම් කායික වාචික ක්‍රියා විද්‍යාමාන එහෙම එතන මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන ඉපදිය යුතුයි
ඇයි පුද්ගලයෙක් විද්‍යාමාන
හරි පුද්ගලයෙක් විද්‍යාමාන පුද්ගලයෙක් අපිට විද්‍යාමාන
ඔව්
නමුත් අපි පුද්ගලයා කියන තැනක් තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන
අපිට තැනක් තියෙනවා
ඈ
අපිට තැනක් තියෙනවා
ඔව්
ඇයි අපිට අර පහ තියෙන හින්දා
ඔව් පහ තියෙන නිසා
ඒ පහ නිසායි තැනක් පිහිටන්
මම කියන්නේ එහෙම නේ අපිට වැටෙන්නේ
නැහැ නෑ අපි පිළිගන්න වටව
ඔව්
අපි රූපයක් නැවුවොත් තැනක් තියෙනවා ඒක අනිත් පැත්තෙන් ගත් කාලයට අහු වෙලා අතීත අනාගත පච්චුප්පන්නේ
මහත්ය මම දකින්නේ මේක හැම වෙලාවෙම ගලපන්නේ කෙනෙකුට උපදිනා විදියට සමර්ථ උපදින හැටි මට උපදින විදියට
අන්නේ එතන කෙනෙකුට උපදින විදිහ කියනකොටම එතන වැරදිලා කියලා මං
කියන්නේ
ඒ වැරදිලා නෙමෙයි ලෝකෙටයි ති
ලෝකෙටයි කෙනෙකුට උපදිනා විදියට
ඕකේ
වෙන්න පුළුවන් නමුත් කෙනෙකුට උපදින විදිය හෝ කෙනෙකුට වැටෙන විදිය කියන එක පැත්තකින්
කියනවා.
අපි මේ ස්කන්ධ ධාතු ආයතන ගැන කතා කරමු. ඒවා වෙන් කරලා. අපි රූපය ගමුකෝ.
එහෙනම්
රූපය කියන ධර්මයේ කිසිකලක් අවිද්‍යාව විදිල නැහැ.
ඔව් ඒක රූපය කියලා අදහස් කළේ මොකද්ද කියන එකෙන් අපිට එන්න වෙනවා.
ඔව්. අපිට උපදින විදිය නෙමෙයි මං අහන්නේ. අපිට රූපය ගැන හිතනකොට අවිද්‍යාව වෙන්න පුළුවන් බව කියන එක වෙනම එකක්. පරමාර්ථ වශයෙන් රූපය කියලා ධර්මයක් තියෙනවා. හරි? ධර්මයක් තියෙනවා. දැන් ඒක මේ අපිට හිතනවා නෙවෙයි මං කියන්නේ. හැම ධර්මයක් තියෙනවා. වේදනාව කියලා ධර්මයක් තියෙනවා. සංඥාව, සංකාරය, විඥාන කියලා පරමාර්ථ ධර්ම දෙකක් තියෙනවා. මේ ධර්ම
ඔය පහට තමයි හැබැයි ලෝකය කියලා
තියෙන්නේ. ලෝකය කියලා
තියෙනවා.
ලෝකය හා එතකොට අපි කියන්නේ ඔය සිත් තියෙනවනේ ලෝකෝත්තර සිත්.
ඔකේ. ඒ ලෝකෝත්තර කියලා හිතාගෙන එහෙම කියනකොට ওই ප්‍රශ්නේ එනවා.
හිතාන නෙවෙයි. අපි දැන් මේ පැහැදිලිව කියනවා. ලෝකෝත්තර කියන්නේ මා රූප ස්කන්ධ පහ ආයතන. මේවා පෙන්නවා.
එක් ස්කන්ධයක් කාමාවචර වේ, රූපාවචර නෙවේ, අරූපාවචර නෙවේ, ලෝකෝත්තර නෙවේ. සතර ස්කන්ධෝ ලෞකිකද වේ, ලෝකෝත්තරද වේ. ඒක පැහැදිලිව පෙන්නනවා. ඒතර ස්කන්ධ හතරක් තියෙනවා. එතකොට ඒ හතර තමයි මාර්ගඵල සිත් වල උපදිනවන ස්කන්ධ ටික. ඒ උපදිනවා. එතකොට මේ ලෝකෝත්තරයි. දැන් අපිට කියනව නෙවෙයි ඒ සිතේ තියෙන ස්කන්ධ ටික.
ඔව්.
එතකොට ඊට මෙහා තියෙන ස්කන්ධ ටිකක් තියෙනවා මේ ලෝකේයි.
ඔව්. ඒ පැහැදිලි දැන් එතනම කතා කරපු ඉඳව. කමන්නේ නේ
පොඩ්ඩක්.
එතකොට මං කියන්නේ ලෝකෝත්තර ලෞකික කතාව තියෙන්නේ මගඵල සම්බන්ධ මේවා ලෝකෝත්තරයි.
මගඵල.
ඒතර මං කිව්වේ ඉස්සෙල්ලා පෙන්නේ මගඵල ටික තාම ඒ කියන්නේ අර වර්තේ නෙවෙයි. දැන් ඒ ටික ලෝකෝත්තරයි කියලා නේ අහලා තියෙන්නේ. පොතේ තියෙන්නේ.
පොතේ
තියෙන්නේ එහෙමනේ. හරි. එහෙම කියමුකෝ. හැබැයි දැන් අර ඉස්සෙල්ලා මං කියපු ධර්මතාවය ඔබවන්ට පිළිගත්තනේ. ඵලය කියන එකත් ලෝකෙට අයිති ධර්මයක් කියලා සංකත ධර්මයක් නේ. හේතු බලයි.
ලෝකෙට අයිති සංකතයි. මං කිය සංකතයි.
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 ඔව්. සංකතයි කියනකොට හරි. ඒ ලෝකෝත්තර වචනේ තියෙන්නේ මං කියන්නේ. ඒ අවිද්‍යාව දුරු වීමට කලින් ඒක පිළිගන්න එනවා. සෝවාන් මගඵල කියනකොට අවිද්‍යාව තියෙනවනේ. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා ගන්නකෝ. අවිද්‍යාව දුරු වෙලා නැහැ නේ.
ඔව්.
එතකොට අපි මේ විස්තර කරන්නේ තාම ලෝකෙට අයිති කියලා පිළිගන්න එනවා. මේ රහත්භාවය නෙවේ. ඒතර මං කියන්නේ අර අතෙන්දී ඔය කියන කතාව ටික අදාළ නැහැ කියන මට්ටමක් කියලා. ඒක ඔව් අපි නිකන් මං කියේ ඒක අදාසක් කියලා. මේ ඒ පැත්තෙන් බලනකොට සංහංශෝකට ගැලපෙන සූත්‍ර ගොඩකුත් තියෙනවා. ඔව්. ඒක එකක් තමයි මේ හරියට මතක නැහැ. එකක් යමක සූත්‍රය.
යමක සූත්‍රය.
එහෙමයි. යමක ස්වාමීන් වහන්සේට මතයක් එනවා රහතන් වහන්සේ මරුණායින් පස්සේ නැහැ කියලා. කීනාශවෝ නහෝති තරං මරණාති. මතක විදිහට එහෙමයි කරගෙන
තියෙන්නේ.
රහතන් වහන්සේ මරුණායින් පස්සේ නැහැ. අපි සිංහල තේරුම ගත්තා. එතකොට මේ අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා ඕක පාපක අකුසල දෘෂ්ටියක්. ඕක දුරු කරගන්න කියලා. උන්වහන්සේ පිළිගන්නේ මට තථාගතයන් වහන්සේගේ ධර්මයේ වැටහෙන්නේ මෙහෙමයි. සීනාසෝ නහෝති පරං මරණාති.
ඔව්.
ඉතින් අනිත් ඒ සූත්‍රේ තියෙන්නේ අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වට පිළිගන්නේ නැති වුණා. අනිත් ස්වාමීන් වහන්සේලා ගෙන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කියලා මෙන්න යමක ස්වාමීන් වහන්සේට මෙන්න මෙහෙම ඒ කියන්නේ මම පාපක අකුසල දෘෂ්ටියක් ඇතිලා තියෙනවා. මේ ඔබ වහන්සේ ගිහිල්ලා පැහැදිලි කරලා දෙන්න අපි කිව්වට අහන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒක හරි ලස්සනයි සූත්‍රය. ඊට පස්සේ ඉතින් තාමුදුරෝ ගිහිල්ලා ඒ විස්තර කරන හැටි දිගට තියෙනවා. උන්වහන්සේට තේරුම් කරලා දෙන්නේ. එතකොට ඒ සූත්‍රය එකක්.
ඔව්.
ඒකේ අභාසයේ මේක බලන්න. ඔව්. එතකොට දැන් උන්වහන්සේ රහතන් වහන්සේ ගැන කතා කරනවා. ඒක තේරුම් කරද්දී ඔන්න ඔය කියන ස්කන්ධ ධාතු ආයතන පැත්තට එනවා. එතකොට ඔබ ඔය කතා කරන රහතන් වහන්සේ පැනවි රූපස්කන්ධය නිසාද? ඔන්නව වෙන්කර කර අහනවා හැම එකක්ම. ඊට කලින් රූපස්කන්ධය හොඳට විස්තර කරනවා. විස්තර කරලා ඒක තේරුම් ගත්තට පස්සේ තමයි අහන්නේ ඔබ අර ඒ පුරහතන් වහන්සේ පැනවි රූපස්කන්ධය නිසා. මොහොම පහතම අහන. එතකොට උන්වහන්සේට උත්තර නැති වෙනවා. ඒ පණවන්න බෑයි කියන. ඔව්. රූපේ පිරිසිඳන කෙනෙකුට රූපයෙන් පණවන්න බෑ. වේදනාව පිරිසිඳන කෙනෙකුට වේදනාවෙන් පණවන්න බෑ. ඔහොම ඇවිල්ලා ඊට පස්සේ ඔක අර බෙද බෙද අහනවා. මේ පහම නිසාද? එක එකක් වෙන වෙනම නිසා. නැත්නම් ওই පහෙන් තොරවද? අහන්න පුළුවන් හැම පැත්තම අහනවා. එතකොට එකකටවත් උත්තර නැති වෙනවා. එතකොට අහනවා මේ දිටු දෙවියෙම මේ පණවන්න බැයි නම් අර මැරෙනකොට පණවපු රහතන් වහන්සේ ගැන දැන් මොකද හිතන්නේ කියලා. එතකොට කියනවා මට දහම අවබෝධ වෙන්න කලින් එහෙම මතයක් තිබුණා. දැන් ඔබ වහන්සේගෙන් දහම අහුවට පස්සේ අවබෝධ වුණාට පස්සේ ඒක වැරදි කියලා දැන් මට වැටහෙනවා කියලා. ඒතර ඒක හොඳ තැනක් මේ මම කියන එකට එක මේ කියන්නේ සූත්‍ර වල ඒ වගේ සමහර සූත්‍ර තියෙනවා.
ඒක උන්වහන්සේට දෘෂ්ටි ඇවිල්ලා තිබුණ රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් පිළිබඳව. රහතන් වහන්සේ කියන පුද්ගලයා මරණයන් පස්සේ නැති
වෙනවා. හරි. දැන් ඒ පුද්ගලයා රූපේ නිසාද?
ඔව්. එතකොට අහන්නේ ඒකයි. රූපේද රහතන් වහන්සේ?
ඔව්. හැබැයි ඊට කලින් රූපය ගැන විස්තර කරනවා.
කරනවා.
ඔව්. ඒ විස්තර කරලා රූපය අවබෝධ වෙනකොට එහෙම දෙයක් කතා කරන්න බැරි බව වේනවා.
ඒ කතා කරන්න බෑ කියන්නේ පුද්ගලභාවය රහතන් වහන්සේ නමක් ගැන කතා
කරන්නේ. එතකොට පුද්ගලභාවයෙන් නොවන රහතන් වහන්සේ කියලා එකක් අදහසක් එනවා නේද? එතකොට
අපි කියන්නේ
නේද? නෑ, එතන මං කියන්නේ තව ටිකක් වහන්සේ විමසන්නේ කියලා කියන්නේ.
ඔව්.
මං කියන්නේ
යම උපලින්න නම් යම් මේ ක්‍රියාකාරමක් වෙන්න නම් මේ ස්කන්ධ ධාතු ආයතන තොරව වෙන්න පුළුවන්. මේක අපිට හිතන එක වෙනම
දෙයක්. ඒක
ඒ උනේ කොහොමද? එකයි අපිට වහන්නේ.
ඔව්, ඒ සිද්ධිය කියන එක දැන් අපිට බලන්න එනවා. ඔය කතා කරන එක සිද්ධිය ගැන අපිට කතා කරන්න පුළුවන් උනේ කොහොමද කියන
එක. අපිට කතා කරන්න පුළුවන් එක පැත්තකින්
තියන්න.
උන්වහන්සේට එහෙම සිද්ධියක් උපදිනවා.
ඒ ඒ ඒ උපදිනවා කියලා අපි දැනගත්තේ කොහොමද කියලා හොයන්න කියලා මං කියන්නේ. දැන් අපි පොතේ තියෙන හින්දා කියලා කියන්න පුළුවන්. මේ පැහැදිලිව තියෙනවා එහෙම කියලා. හැබැයි එතෙන්දී අපි බලන්න ඕනේ, මම ඒකට තමයි අර කිව්වේ. අපි මගේ මට්ටම කිව්වේ ඊට ගිය අවුරුද්දේ මං කිව්වනම් මෙහෙම කියනවා. මේ අවුරුද්දේ මෙහෙම කියනවා. තව අවුරුද්දක ඒ කියන්නේ අර ප්‍රඥාවේ වෙනස අනුව අපිට ඉතින් ඒ තියෙන දේ රටහෙන විදි වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ දැන් ඔය කියන කතාව දැන් කර ගොඩාක් තවර සූත්‍ර ගන්න පුළුවන්. දැන් ඔය මූලපරියය සූත්‍ර වගේ වයිදි මඤ්ඤණ කරනවා කියන කතාව තියෙනවා. එතකොට එතෙන්දි මට ගැළපීලා තේරෙනවා. දැන් මේ කතා කරන චික මඤ්ඤණාවක් මත කතා කරන ටිකක් කියලා. හ්ම් හ්ම්. එකෙන් අර පටවින් පටවිතෝ මඤ්ඤති කියන තැනේ ඉඳලා ඔක යනවානේ ඔක්කොම ලෝක ටිකට.
ඔව්.
ගෙහින් අන්තිමට නිබ්බාන කියන එකටත් යනවා. ඔව්.
ඒ ඔක්කොම කියන්නේ අසුතවා පුතුච්චන.
ඔව්. එතන ඒ කම්පෙයා කරන්නේ අසුතවා පුතඥයි තථාගතයෝ හරි රහතන් වහන්සේ හරි ශේක පුද්ගලය.
හ්ම්. ශේක පුද්ගලය.
ඔව්. එතකොට ඒ තුන් දෙනාගේ පුතග්ජනයා මඤ්ඤති, සේක පුද්ගලයා මාමඤ්ඤති, රහතන් වහන්සේ හරි තථාගතයෝ හරි
නාමඤ්ඤති.
එතකොට ඒ නාමඤ්ඤති කතාවක් ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ කියලා කියන්නේ. එතකොට ඒ අපේ අර කතා කරන ටික සමහර විට මාමඤ්ඤති වෙන්නත් පුළුවන්, මේ මඤ්ඤති වෙන්නත් පුළුවන්. ඒක පුරවක් ජනද සේකද කියන මට්ටම. තහත් වෙනකන් ඒ දෙකෙන් එකකනේ. ඒ දෙකේම මඤ්ඤණාව තියෙනවා. එතකොට ඒකට ඒකට ගෝචර මට්ටම කියන එකේදී තමයි අර බෙදීම් ටික ඉන්නේ කියලා මං කියන්නේ. ඒ අර තියෙන ටික වැරදි කියනා නෙමෙයි. පොත වැරදි කියන එක නෙමෙයි. ඒ ටික කතා කරන්නේ මේ මට්ටමට. අනිත් මට්ටමට ඒක ඒ කියන්නේ අදහල නැහැ කියලා. එනම අඤ්ඤති කියනකොට අර ටික මඤ්ඤණ පටවියත් ඒ කියන්නේ මඤ්ඤණාවක් කියලා කියනවනේ. එතකොට අපි පටවිය ගැන කතා කරන්නේ ඒක ගැන කතා කරන්න පුළුවන් තාක්කල්. ආ
පටවිය ගැන කතා
කරමු. ඔව්, නෑ මඤ්ඤති වෙනකොට ඒක අදාළ නැහැ. මම දකින්නේ අර උපමාවේ වතුරේ බල්ලා මට්ටමට යනවා කියලා.
අදාළ
නැහැ
කියන කතාව අපිට
පිටිහිට නෑ අපිට ඒක අදාළ නැහැ කියලා ඒක අතාරින්න නෙමෙයි. ඒ මට්ටමට යනකම් මේක උදව් කරගන්න ඕන.
උදව් කරගන්න ඕන.
ඔව්, ඒක ඒකාන්තිකව හරි. ටික වැරදි කියලා ඉසි කරන්න නෙමෙයි. හැබැයි මෙතනින් එන අවබෝධය මේ වගේ කියලා නිකන් අර මේ නිකන් පැත්ත මං කිව්වේ මේක මගේ අදහසක් කියලා විතරයි.
නමුත් මට පස්සේ තියෙන අතන දැන් අපිත් කතා කරන එක අපි විස්තර කරන එක වෙනම සිද්ධියක්.
එහෙමයි.
උන්වහන්සේට මේ වෙන කාය විඤ්ඤාණ පිළිබඳව අපි හා මේ සියලු සිද්ධි පිළිබඳව අපි ඒවට අපි කතා නොකර පැත්තකින් තියෙනවා. අපිට වැටෙන පැත්තකින්
තියෙනවා.
ඔව් මේ
සිද්ධියකට උන්නේ.
උපදින්නේ කොහොමද?
උපදින්නේ කොහොමද කියන එක එනකොට ඉපදුනා කියන එක ඉඳන් අපි කතා කරන්නේ. උන්වහන්සේට ඉපදුනා. ඉපදුනේ කොහොමද කියලා නේද? මං කියන්නේ උන්වහන්සේට ඉපදුනා කියන තැන ඒක අපි බලන කෝණයක් කියලා. ඒ ධර්මතාවය අනුව.
හා ඔව්. ඒක අපි බලන්නේ
අපිට ගෝචරමත්ත වෙන්නේ.
නෑ උන්වහන්සේට පවතින එක බලන්න.
ඒක තමයි.
හා
උන්වහන්සේට පවතිනවා කියනකොට උන්වහන්සේවත් හදාගෙන උන්වහන්සේගේ සිතත් හදාගෙන කය අතහැරියොත් නැත්නම් කයත් හදාගෙන ස්කන්ධ පහ කියනකොට ওই ටික අපිට වැවෙනවා. උන්වහන්සේගේ සිත කියන එකක් අපිට වැවිලා තියෙනවා.
එතකොට ඒක හරි.
ඒක මං කියද්දි අපේ අර මඤ්ඤණාමත් තමයි කියන්නේ.
ඒක හරි. දැන් අපි කියනවා අපි ලෝකෝත්තර අරහත් ඵලයක් ගැන කතා කරාට අපි ලෝකෝත්තර වෙලා
නැහැ නේ. ඒක තමයි මං අර උපමාරං කියන්න හැදුවේ නිකන් මේ.
ඒක තමයි. ඒ වුණාට අපි කතා කරන්න උන්වහන්සේට උපදින සිතක් පිළිබඳ. අපිට නැති වුණාට.
ඒක තමයි දැන් ඔහොම කියනකොට නිකන් උන්වහන්සේට හිතෙන්නේ නැද්ද දැන්? අපිවත් හිතලා උන්වහන්සේත් හිතලා කියලා.
ඒවත් පදනවා. මොකද අපිට පැහැදිලිව රහතන් වහන්සේ කියන එක පිළිබඳව උන්වහන්සේගේ චෛතසික පිළිබඳව ඒ ක්‍රියාකාරකම් පිළිබඳව පෙන්නනවානේ. ඒකද මම අර කිව්වේ. දැන් පဋාණේ ගත්තාම පဋාණේ කෙලින්ම පෙන්නනවා. රහතන් වහන්සේ කියන ගම අරහා කියලා චිත්තම් උපාදිනවා කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ උපදින ඊට පස්සේ දැන් ක්‍රියාකාරකම් වෙන හැටි ඊට පස්සේ වළෝකේ ලෝකෝත්තර වෙන හැටි අසංකතයක් ගැන නම් අපිට මේ කිසි දෙයක් කතා කරන්න බෑ.
කතා කරන්න බෑ කියන එක තමයි මම.
ඒ
කියන්නේ
ධාතුව වෙන එක.
ඔව්. සුවිසිපත්තේම අර විශේෂයෙන් ඔය තේරුම් ගන්න අපහසු ප්‍රත්‍ය දැන් ඒ කියන්නේ ඔය නත්ති ප්‍රත්‍ය විගත ප්‍රත්‍ය වගේව හරි සියුම්නේ.
ඔව්.
දැන් ඒ වයින්ුත් මම දකින්නේ ඒ කතා කරන්නේ ලෝකේ ගැන. ඒක ප්‍රත්‍ය වෙලා හටගත්ත ඒ සංකත ධර්මයක් ගැන. සංකත ධර්මේ මම දාන්නේ තනිකර ලෝකෙට. මොකද අර මම කියේ මුලින්ම සංකතයි අසංකතයි. එතකොට සංකත දේවල් ගැන කතා කරන්න පුළුවන්.
ඉතින් එතකොට අපිට කියන්න වෙනවා පැහැදිලි මහත්තයා මෙන්න මේ ටික මාර්ගඵල සංකතයි. ඒවා කියන්න වෙනවා ලෝකේ. ඒවා කියන්න වෙනවා අවිද්‍යාව තියෙනවා කියලා. එහෙම කියන්නේ. ඒ ලෝකේ නම් අවිද්‍යාව තේදිලා කියන්න වෙනවා. එතකොට ඒවා සම්පූර්ණ වරදිනවා.
ඒ අර අපි දාපු එකට වරදිනවා. ලෞකිකයි ලෝකෝත්තරයි කියලා අපි එකක් හදාගෙන තියෙනවානේ. මං කියන්නේ ඒ අදහස ඒ බෙදීම තියෙන්නේ ලෝකෙට අහු වෙන, ඒ කියන්නේ ලෝකේ උපදින තාක්කල් විතරයි. ලෝකය කියන එක ඒ කියන්නේ ඒක වචනෙන් ගත්තොත් මඤ්ඤණාවක් නොවන මට්ටමකට උපදින ස්වභාවයකට ආවොත් ලෝකෙට සාපේක්ෂව තව පැත්තක් පෙන්වන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. එතන අපි මං එතනින් අවසන් කරන්නම් මේක ටිකක් අර වෙන පැත්තක් මාර නිකන් මේ වෙන අදහසක් විතරයි කියලා තනින් මේ මොකද මන් දන්න උපහන්සේ කොහොම හොයන මනසක් විවෘතව හොයනවා කියන එක. ඉතින් මේ මොකද අස්තේ සමහර දේවල් ඉතින් අපි අහනවා දැන් කවුරුකම මං අර වහන්සේගෙන් ඇහුවේ ක්‍රියාසිට ගැන. එහෙම මොකද සමහර වගේම වෙන ස්වාමීන් වහන්සේලා කියනවා මට ඇහිලා තියෙනවා ක්‍රියාසිට කියන එක මේ සාතන් වහන්සේගේ සිතක් නෙවෙයි කියලා. ඔව්. එතකොට ඉතින් මං ඕක හරි හෝ වැරදි හෝ ඉතින් තව අදහසක් හිතලා බලන්න පුළුවන්. ඒ වට්ටමින් ගන්නවා විතරක් ඒ වගේ ඉතින් මේ මං කියන අදහසුත් ඒ කියන්නේ අපිට අර හොයද්දි එන එක එක ඒවා ඉන්න පුළුවන්. හරිම අවබෝධය කවද හරි ඒවා අවිද්‍යාව දුරුනට වගේ
තියෙනවා.
මට ඉතින් අර තව පැත්තකින් පෙනුනා එකයි. ඒ පේන එකෙත් අර බොහොමද කියපු ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ වෙනකම් මන් දන්න මම ඔක්කොම දන්නේ නැහැ. දන්න අපි ධර්ම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්, සූත්‍ර සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒවයි මට කිසිම නොගැලපීමක් වෙන්නේ කියලා.
ධම්ම සංගණය විස්තර කරලා තියෙනවා. විභංගය විස්තර කරලා තියෙනවා. එතකොට ඒවා පරමාර්ථ ධර්මනේ විස්තර කරන්නේ. එතකොට දැන් අපි කියමුකෝ සිතක් විස්තර කරන කුසල සිතක් විස්තර කරනවා. එතකොට මේ කුසල සිත පිළිබඳව කියන්නේ ඒක ඒ පුද්ගලයාට ඇති වෙනවා කියන විස්තරයක්. අකුසල සිතක් විස්තර කරනවා. ඒ පුද්ගලයාට ඇති වෙනවා කියන විස්තරය. ඒ වගේම තමයි මාර්ගඵල සිත් කියන්නේ. මේ සිත කියන්නේ විස්තර කරනවා. ඒ සිත උපදින්න කාටද කියලා විස්තර. එතකොට ඒ සිත උපදින්න කාටද කියලා කියනකොට දැන් මේ අපිට කියප එකක් දෙන්න කියන්න බෑ කියලා එහෙම උගන්න පදනමක්. ඒකයි මම කියන්නේ. මේක අපිට කිව්වා අපිට කියන අදහසින් මේ කියන්නේ කියලා හිතුවොත් ඔය ටික ඔක්කොම ගලපන්න පුළුවන්. ඒ අදහස නිසා. ඒතකොට නමුත් මේ අදහස බලන්නේ සියලුමේ වලට බහැරෙන්නේ.
මංකේ මට දැන් ඒක නොගැලපීමක් මට පේන්නේ නැහැ.
ඒක තමයි අදහස.
ඒ කියන්නේ ඒ එහෙමයි.
අදහසත් එක්කම නොගැලපෙන්නේ.
අභාන්තේ දාපු වර්තිනුත් ඒ වගේම තමයි. ඒක දැන් ඒ අභාන්සේ කියන මට්ටමින් අර කියන්නේ අපි ලෞකික ලෝකෝත්තර පරමාර්ථ ධර්මය එහෙම කියලා ඒ වෙන් කිරීමක් තියෙනවා. ඒ හින්දා තමයි එහෙම. මං කියන්නේ මේ වෙන් කිරීමක් තියෙන එක නැහැ කියලා නෙවෙයි. ඒ තියෙන්නේ මොන වගේ මානසික මට්ටම් වලටද කියන එකෙන් මේ තව පැත්තක් තියෙනවා කියලා.
නෑ
මහත්. ඒ ධර්මය වැරදි කියන එක නෙවෙයි.
දැන් මේ ටිකක් ගලපන්නවා මම. එතකොට හරි. දැන් ඒ අපිට අදාළ ගන්න තුරු රහතන් වහන්සේ ක්‍රියා සිද්ධිය ටිකකට මේ කතා කරනවා කියන්නේ කොසවනවා කියන එක. මේක
ඒක අදාළ නැහැ කියන්නේ මං අර මං කියපු කරුණු ඇතුළ දැන් අපි රහතන් වහන්සේට රූපයට දාලා හිතුවොත් ඒ විස්තර කරන්න විදි තියෙනවා. වේදනාව දාලා හදනකොට එහෙමයි. ඒක මං කියන්නේ ඒ ටික දාන්නේ
අපට.
ඔව්. එතකොට ඒ ටිකෙන් අපිට විස්තර කරන්න වෙනවා. මොකද අපිට ගෝචර ඔච්චරයි.
ඔව්.
ඔව්. හැබැයි ඒක ඒ විස්තර කිරීම වගේ දැන් ආයෙත් ඉතිරව යන්න ඕනේ නේද? අද්දකමු නැති එකක් විස්තර කරද්දි ඉතින් එයාට වැටහෙන මට්ටමින් විස්තර කරන්න වෙනවා. එතකොට දැන් භාෂාව ඕන වෙන්නේත්
ඕකටනේ.
මුළු භාෂාවම ලෝකේට ඇති දේවල් වලින් දෙහැදිලා තියෙනවා. ඕක නෙතු අපිට කතා කරන්නත් බෑ. එතකොට අපි ඒ වචන දාත්‍ය අපි ලෝකේ හදාගෙන කතා කරනවා. අන්නේ ඒ මට්ටමයි අර ඒ අවබෝධයනකොට මට්ටමයි නිකන් වෙනස් කියලා නැත නිකන් හිතේනවා වගේ එකක් තියෙනවා. ඒ නිකන් අර අදහසක් විදිහට විතරයි
ඒ සයින්ස්.
ඒකෙත් ඉතින් වහන්සේලට තරම් අපිට කියන මට දැනුම නැහැ. ඒ කියන්නේ මම ඒවා පරිහරණය කරලා නැහැ නේ ඔක්කොම. මම ඒකයි කිව්වේ මං දැන් සුළු ටිකට් එක වහන්සේලාගෙන් මහගන්න ඒවායින් වෙන්න පුළුවන්. මේ දැනගත්තු දේවල් වලට අර මට කිසිම යන්තම් හරි නොගැලපීමක් තියෙනවා මම ඒක පිළිගන්නෙත් නැහැ. හොයනවා. දහමට අනුවම ඉතින් පුළුවන්.
ඕකෙදී මුස්තර හොයාගන්න වෙන්නේ අභිධර්මයෙන් පමණයි. මොකද ඒ පුද්ගලයන් පිළිබඳව ස්කන්ධ ධාතු ආයතන විදිහට විස්තර කරන්නේ ඒ විභංගවල විභංගවල පට්ඨානේ ඊට පස්සේ ධම්ම සංගණේ මේවා.
ඒක පරිහරණය කිරීමම තමයි වැදගත්
වෙන්නේ. එහෙමයි. ඒක තමයි මාර්ගඵල සිත් පිළිබඳව පොඩි විස්තර ටිකක් කරනවා. ඒකට විස්තර කරන්නේ සිත පිළිබඳව, ඒ ධර්මයේ පිළිබඳව. ඒකවා දැන් සූත්‍ර සමයට විස්තර කරනවා වෙනම දෙයක්. අභිධර්මයේ විස්තර කරන්නේ අදාළ ධර්ම විස්තර කරන්නේ. ලෝකෝත්තර සිත කියන්නේ මොකක්ද කියලා ඒක විස්තර. මාර්ග සිත කියන්නේ මොකක්ද කියලා, ක්‍රියා සිත කියන්නේ මොකක්ද කියලා ඒක විස්තර. ඉතින් එහෙම විස්තරයක් තමයි තියෙන්නේ. ඉතින් නිසා දැන් මොයිද බලන්නම් මටම මේ දැන් කියන දැන් සියලු දේවල් ගත්තහම මේක අර අදහසින් ගත්තොත් ගලපන්න බැරි කමක් නැහැ. ඒක තමයි අදහසක් විතරයි. ඒක ඒ කියන්නේ අපිට කියපේකව කියලා කියන ඒවාට පදනමක් නැහැ. ඒක මට හිතිච්ච අර්ථේ. මට හිතිච්ච අර්ථේ.
ආගරන්න නම් පුළුවන්. ඉතින් මෙතුමට එහෙම
අම්බගේ දනාල කවුරු වෙන පැත්තකට ගියන්නේ නැහැ.
ඒක තෝරගෙන මේ මෙතුම මොකක්ද කියන්නකින් කියන්න දුන්නේ නැහැ. අහන්න නෑ.